සාදු 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 ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ නවසරයි සුපුරුදු පරිදි පියද රැස්ව සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරයන්ගේ කමඨාන් ගැටළු වලට අවවාද ලබා ගැනීම සහ ධර්ම දේශනා වැඩසටහනයි. මුලින්ම යොදාගෙන තියෙන්නේ කමඨාන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා කමඨාන් ගැටළු වලට අවවාද ලබා දෙන මෙන්. සාදු සාදු සාදු. උපාලිට ප්‍රශ්නයක් ලිඛිත ප්‍රශ්නයක් ලැබී තිනවා කෝනේ පාලි ඉදිරිපත් කරනවා.
හොඳයි උදේ. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවසරයි.
හොඳයි.
තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස. පර්යංකේදී හෝ සක්මනේදී වේවා සිත සමාධිමත් වේගනේ එද්දී මුහුණේ හිසේ අත්වල යම් යම් දැනීම් tingling sensations පේශි චනල ඇතිවේ. මේවායින් හිත නොසන්සුන් වුවත් දිගින් දිගටම උත්සාහ කරද්දී පර්යංකේදී නම් හුස්ම ඉතාමත් සියුම් වී ආශ්වාස ප්‍රශ්වාස වෙන් නොවන තරමටම ආනාපාන සතිය වඩා ගැනීමට පුළුවන්. අවුරුදු කීපයක් තුල කැඩි කැඩි භාවනා කරන මට තවමත් තැනින් ඉදිරියට යාමට හැකි වී නැත. බාහිර සිතුවිලි, ශබ්ද, හුරුපුරුදු සංගීතය වැනි දේ නිසා භාවනාව බිඳ වැටි. සක්මනේදී තරමක් දුරට බාහිර සිතුවිලි වලින් එන බාධක අඩු කර ගැනීමට හැකිවත් සංගීතය නම් මැඩ ගැනීමට අපහසුයි. සමහර විට මනස විඩාවට කනගාටුවට පත්වේ. ඔබ වහන්සේගේ උපදේශයන් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි මේ පුහුණුව පුරුදු කිරීම දිගට දිගට කරනකොට අපිට යම් කිසි විදියක පරිවර්තනයක් වෙනසක් ප්‍රතිපදාවේ යම් කිසි පරිණාමයක් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන්නේ කොහොමද, ඒක කොයි ආකාරයෙන්ද වෙන්නේ කියන එක තමයි තම තමුන් පුහුණු කළා පුරුදු කළා දැන දැක ගන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් මුලින්ම අපි කෙනෙක්ට යම් කිසි විදියක උපදේශමාලාවක් ලබා දෙනවනේ. ඒ උපදේශමාලාව කාලෙත් එක්ක පුරුදු පුහුණු කරනකොට වෙනස් වෙනවා. අන්නේ වෙනස ගැන ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. කොහොමද මේක මේ විදියට වෙනස් වෙන්න ඕනේ කියන යම් කිසි අදහසක් යම් කිසි සිතවිල්ලක් ඔලුවට ගිහිල්ලා තියෙනවා. අන්නේ ඒක මත පදනම් වෙලා තමයි මේ ප්‍රශ්නේ නැගෙන්නේ. එහෙම නැත්නම් මේ විමසීම කරන්නේ. එතකොට අපි කියමු අර විදියට මේ ඇඟ තුල මතුවෙන නොයෙකුත් ඔය හිත විවේක වෙනකොට වගේ මතුවෙන යම් යම් අර විදියේ වේදනා, විවිධ වේදනා, ඒ කසන ගති වගේ, සමහර විට නිකම් පීතියෙන් පිනා යන ගති වගේ, ඒ වගේ දේවල් මතුවෙලා එනවා. මතුවෙලා එනවා අර විදියට. දැන් ඒක බාධාවක්, මේකෙන් මට අවුලක් කරදරයක් අමලියක් වුණා කියන අදහසින් තමයි මේ කතාව ගොනු වෙන්නේ. ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තොත් අර විදියට මේ හිත සමාධිමත් වෙලා මේ විදියට හුස්ම විවේක වෙලා මෙතනින් ඉස්සරහට මොකද කරන්න ඕනේ කියන වගේ ප්‍රශ්නකාරී ස්වභාවයක් හැදිලා තියෙනවා. සක්මනෙත් ඒ වගේම මේ විවිධ සද්ද සංගීතරාව නිසා, ඒ වගේ ඒවා නිසා ප්‍රශ්න මතුවෙලා තියෙනවා කියලා නේ ඔහොම ඉදිරිපත් කරන්නේ. එතකොට ඇත්තටම මේක තේරුම් ගත යුතු තමයි. මේ ප්‍රතිපදාවේදී අපි උත්සාහ කරන්නේ හැම වෙලේම මේ තියෙන යථාර්ථය බාර ගැනීමක්. එහෙම නැතුව ඒක ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි අපි උත්සාහ කරන දේ. එහෙම ප්‍රතික්ෂේප කරොත් යම්කිසි විදිහක අපි කියන්නේ ප්‍රතිපදාව අවුල් යනවා, කොටුට යනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒක නිසා වැඩි වැඩියෙන් මේ එන දේ බාර ගැනීමක් සිද්ධ කරන්න. එතකොට ඒක අර විදියට ඇඟේ යම් යම් දැනීම් වේවා, එහෙම නැත්නම් අර විදියට අපිට වටපිටාවෙන් ඇහෙන යම් කිසි සංගීතරාව වේවා, ඇතුළතින් ඇහෙන මේ විදියට යම් යම් කියවීම් වේවා, ඒ කොයි දේ වුණත් කමක් නැහැ. මේක බාරගෙන මේ වර්තමාන මොහොතේ අවදි භාවයක් සිහියක් පැවැත්වීම තමයි සිද්ධ කළ යුත්තේ. එහෙම නැත්තුව අර විදියට ඒවා ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි. ඒක තමයි ප්‍රතිපදාව. මෙන්න මේ එන එන දේ බාරගන්න. ඒ අපි තුම ඇඟේ යම් යම් ඒ විදියට දැනීම් මතුවෙනවනම් ඒක හොඳ සලකුණක්, මේ වැඩේ කරගෙන යනවා සාර්ථක වෙනවා කියන සලකුණක්. නමුත් ඒක කරදරයකට බාධකයකට ගත්තොත් එතකොට මොකද වෙන්නේ? අන්න ඒ කරගන්න ගිය වැඩේට බාධාවක් වෙලා ඒක ඔස්සේ හිත විසිරිලා අන්තිමට මේ භාවනාවත් එපා වෙලා නැගිලා යන ගාන. ඉතින් ඒක නිසා මේ යම් යම් අදහස් ටිකක් තියෙනවා, මෙහෙම වෙන්න ඕනේ, මේ විදියට ඉදිරියට යන්න ඕනේ, මේ විදියට දියුණු වෙන්න ඕනේ කියලා. ඔන්න ඔහොම අදහස් ටිකක් තුල හිර වෙලා ඉන්න පාටයි. ඒ අදහස් ටික බැහැර කරා නම්, මේ එන දේ බාරගත්තා නම්, ඒක තමයි නියමම භාවනාව. එතකොට මේ අපි මේ යථාර්ථය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ වෙනුවට මේ යථාර්ථය ඒ විදියට බාර ගැනීමක් තමයි සිද්ධ කරන්නේ. ඒක වෙනස් කරලා කපලා කොටලා තමුන්ට හොඳ විදියකට හදන්නවත් එහෙම එකක් නැහැ. එහෙම නැත්නම් අර විදියට තියෙන දේ ග්‍රහණය කර ගැනීමක්, අල්ලා බදා ගැනීමක් එහෙම එකක් නැහැ. එහෙම නැත්නම් තියෙන දේ ප්‍රතික්ෂේප කිරීමක් එහෙම එකක් නැහැ. ඒ වෙනුවට මේ එන දේ බාර ගන්න. සාමාන්‍යයෙන් ඔය අවදි භාවයේ තියෙන අපි කියන්නේ සිහිය, එහෙම නැත්නම් අවදි භාවය, මේකේ තියෙන මේ අවුලක් තමයි අවදි භාවයේ කල් ගෙවනකොට, අවදිව ඉන්නකොට යම් කිසි විදියක අපි කියන්නේ මේ ආකර්ෂණීය ප්‍රසන්න දේවල් වගේම සමහර විට එපා වෙන අමාරු අපහසු දේවලුත් දැනෙනවා. එතකොට සාමාන්‍ය ලෝක සත්වයාගේ ස්වභාවය, පෘථග්ජනයාගේ ස්වභාවය තමයි අර තම මනාප ටික අල්ල බදා ගන්නවා, අමනාප ටික ප්‍රතික්ෂේප කරනවා, දුරු කරනවා. ඔක තමයි වැඩි. නමුත් මේ සිහියක් අවදි භාවයක් පුරුදු කරන කෙනෙක්ට අපි කියනවා අර විදියට අමනාප වේවා තියෙන්න පුළුවන්. නමුත් ඒකත් බාර ගන්න පුළුවන්ද? අර විදියට මනාප වේවා තියෙන්න පුළුවන්. නමුත් ඒකත් අර විදියට යම් කිසි පමණක නැති වෙලා යනවා කියන හැඟීමෙන් බාර ගන්න පුළුවන්ද කියලා අන්න ඒ විදිහේ ආරාධනාවක් තමයි අපි මේ කෙනා ඉදිරියේ තියන්නේ. සාමාන්‍ය අවදි මනසට ওই දෙකම අහු වෙනවා. ඒ දෙකම එකිනෙකට සම්බන්ධ ධර්ම. මනාපමනාප එහෙම නැත්නම් අර විදියට හිතට විවේකයක්, සහනයක්, දුකක් මේ සතුටක් ඇති කරන වගේම අර විදියට දුකක් අසහනයක් ඇති කරන දැනීම් දේවල් මතුවලා එනවා. එතකොට එකක් ප්‍රතික්ෂේප කරපු ගමන් අන්න අහු වෙලා. ඒක නිසා මේ අවදිව කල් ගෙවනවා, එන දේ බාර ගනිමින්, ලැබෙන දේ බාර ගනිමින්. ඒක තමයි ප්‍රතිපදාව. ඉතින් ඒ විදිහේ වෙනසක් සහිතව නිකන් විවෘත මනසින් යන්නකෝ සක්මනට පරියන්කෙට. මොන දේ ආවත් ඒ දේ බාර ගන්නවා මම මේ අවදිව කියන අදහසින් යන්නකෝ. එතකොට ඔක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔය ඇඟේ තියෙන පහසු ආවත් ආයෙක තමයි ක්‍රමයේ කියලා. ඊට පස්සේ අර විදියට විවිධ සංගීත රාව ආවත් ආයෙක තමයි ක්‍රමයේ කියලා. ඒක බාරගෙන කරගෙන යාමක් තමයි තියෙන්නේ. ඒක තමයි නියම් ප්‍රතිපදාව. එහෙම නැත්නම් අපි නිකන් අර එකක් ප්‍රතික්ෂේප කරනවා, එකක් හොයාගෙන යනවා කියන යම්කිසි අදහසක් තමයි ඇති කරගන්නේ. ඒක පැහැදිලිව සඳහන් වෙනවා ඒ වார்த்தාවේ කීප පොලකම. අන ඒක දුරු කරන අදහසින්, එන දෙයක් බාර ගන්න අදහසින් යම් කිසි විදියක පුහුණුව කරගෙන ගියා නම් අන ඒක තමයි යන්න පුළුවන් හොඳම ඉදිරිය. දැන් ඉදිරියට යන්න අහනවනේ. ඒක තමයි ඉදිරියට යන ක්‍රමේ. එහෙම නැත්නම් වෙනස් සමුතු නිකන් අර මේ ගේම් එකක ඔන්න ස්ටේජ් 1 ඉවරයි ස්ටේජ් 2 වලට ගියා කියලා එහෙම එකක් නැහැ. ලාවුඩ්සු සාමාන්‍යයෙන් කියනවා මොකද්ද, ඔබ සෙවීම නතර කරොත් අන්න ඔබට අවශ්‍ය දේ ලැබිලා තියෙනවා. ඒ විදිහේ ළඟා කර ගැනීමක් ඔබට ගන්න පුළුවන්. අන්න කවදරද මේ හෙවීම නතර කරපු දවසට? හොයන තාක්කල් හම්බු වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි ප්‍රතිපදාව. ඒ අදහසින් කරගෙන යන්න කියලා තමයි කියන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. උදේ චැට් එකට එකක් ඇවිල්ලා තියෙනවා මං කියවන්නද? උදේ
චැට් එක මං දැක පරිතිනවනම් කියවන්න.
හරි, අවසරයි ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න. කමඨහං වාර්තාව, සක්මන් භාවනාව, සීමා නැති අවට හා කය එක් වූ බව සමග සක්මන ඇරඹේ. කිසිත් අරමුණු නොකරන හුදු ඇවිදීමකි. ටිකෙන් වරින් වර බොඳවීම ප්‍රකට සිතුවිලි කීපයක් අරමුණු වී නැවත කිසිත් අරමුණු නොකරන ඇවිදීම ප්‍රකට වේ. කයේ ස්පර්ශ අරමුණු නොවේ. කයේ ස්පර්ශ බලෙන් අරමුණු කළද බොඳවීම ප්‍රකට මොහොතේ දැනීමක් පමණි. ඇතුළත කතාව බොහෝ ඈතින් ඇසෙන්නාක් මෙනි. සිතුවිලි අරමුණු වීම හා අරමුණු නැති බව දෙස ආපසු හැරී බැලූ විට මිශ්‍ර වූ බොඳවීම ප්‍රකට ස්වභාවයකි. කකුල්වල බරගතිය වැඩි වී සක්මනේ වේගය අඩු වේ. සක්මන නවතී. නැවත ඇවදී. සමයි. පර්යංක භාවනාව. ආනාපානේ මූලික කමඨහනයි. හුස්ම බැලීමක් නැත. අරමුණු නැති බව අත්දකි. ටිකෙන් ඈත් වූ බොඳවීම ප්‍රකට සිතුවිලි කීපයක් අරමුණුව නැවත අරමුණු නැති නිහඬ බවට යාම වරින් වර අත්දකි. සියුම් පීඩා ඇතිවන තැන්හි වෙන දෙයට ඉඩ නොදී යමක් කිරීමට තැත් කරන වග අත්විඳින විට වෙන දෙයට ඉඩදී. පසුව නම් කළ නොහැකි ස්වභාවයකි. නින්ද ගොස් නැත. අවට කුරුණුනාදයන් ඇසුනද ඒ අත්විඳින ස්වභාවය නොකැඩේ. ඒ ස්වභාවයෙන් ඇස් ඇරීමට අකමැත්තක් විය. මේ ස්වභාවයෙන් නිදා සිටින විට වරින් වර ඇතුළත අවදිවීමකින් අත්විඳ ඇත. එවිට නිදා සිටින වගද දැනුවත්ති. එදිනෙදා සතිමත් බව. පර්යංකේ සක්මනේ හා එදිනෙදා කටයුතු වල එකම ස්වභාවයක් අත්දකි. නිරායාසයෙන් වෙන කටයුතු ගැන දැනුවත්වීමක් බලා සිටීමකි. බොහෝ විට හුස්ම සංසුන්‍ය. හොඳින් බැලූ විට සියුම්ම හුස්ම අනුව කයේ උස් පහත් වීම හඳුනාගත හැක. පරණ සිදුවීමක පීඩාකාරී මතකයේ කෙමෙන් අඩු වෙමින් පවතී. මිශ්‍ර වූ අරමුණු නැති ඇති බොඳවීම ප්‍රකට ස්වභාවය තුළ වරක කුමක් හෝ සියුම් පීඩා මතුවන්නේද එකවර හඳුනාගත නොහැක. එවිට ඒ ස්වභාවයට දැනුවත්වීම පමණි කළ හැකි. අරමුණු නැති හිස්භවෙහි ලැගුම් ගැනීමට ඇලුම් කිරීම පීඩාවක් වග අත්විඳි පසු මතුකර දෙන්නේ එන එන දෙයට දැනුවත්වීම පමණි කළ යුතු වන්නේ. ස්වාමීන් වහන්ස, පුහුණුව ඉදිරියට කරගෙන යාමට මඟ පෙන්වා දෙන සේක්වා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි, එතකොට මේ වාර්තාව කියවනවා අහගෙන ඉඳියානම් මේ සම්බන්ධ වෙලා ඉන්න පිරිස. ඒ පිරිසට තේරෙන්න ඕනේ, එහෙම නැත්නම් යම්කිසි තොරතුරක් තිබුණා, මොකද්ද කිසිවක් අරමුණු නොකරන ස්වභාවයක් අරමුණු කරලා තියෙනවා. නැවතත් මම කියන්නම්, කිසිවක් අරමුණු නොකරන ස්වභාවයක් අරමුණු කරලා තියෙනවා. ඒක අරමුණු කළා. අර සූත්‍ර දේශනාවකත් මේ ඔන්න වගේ කතාවක් කියනවා. මෙන්න මේ මේ විදිහේ දික්තියකින් මම මේ විදිහේ දික්තියක් අරගෙන ඉන්නවා කියලා යම් කිසි අදහසක් භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරනවා. මේ විදිහේ කිසිවක් අල්ල නොගන්න ස්වභාවයක් මම අරගෙන තියෙනවා වගේ කතාවක් තමයි ඒ තැනත්ත කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒකනම් අල්ලගෙන තියෙනවානේ. කිසිවක් අල්ලගෙන නොගන්න ස්වභාවය අල්ලගෙන තියෙනවා. අන්න ඒ කතාව නැවත නැවත කියන්න උත්සාහ කරනවා ඔය සක්මන පරයන්ක දෙකේම. මේ විදිහට මම කිසිවක් අරමුණු නොකරන ස්වභාවයක් අරමුණු කර ඇත කියන කතාව කියවෙනවා. එතකොට සාමාන්‍යයෙන් කිසිවක් අරමුණු නොකරන ස්වභාවයකුත් අල්ලගත්තොත් එතනත් අවුලක්. එතකොට මෙහෙනම් මේ දේවල් අරමුණු වෙන්න බෑ කියන අදහසින් නෙන්නේ. එතකොට දේවල් අරමුණු වෙච්ච ගම යම් කිසි කොට උඩ යාමක් මතුවෙනවා. නමුත් ඕකේ අර අන්තිම හරියට එනකොට යම් කිසි දෙයක් ප්‍රකාශ කරනවා මේවා මේ ප්‍රතික්ෂේප කිරීමක්වත් අල්ල බදා ගැනීමක්වත් නැතුව මේ එන දේ බාර ගන්න මම උත්සාහ ගන්නවා කියලා. ඒකම තමයි ප්‍රතිපදාව. සාමාන්‍ය නියම විදිහට ලියවෙනවා නම් ඕක නිකන් අර විදහ දැක්වීමක් අවශ්‍ය නැහැ. නියම විදිහට භාවනාව කෙරෙනවා නම් මේක තමයි මම කරන භාවනාව, මේ විදිහට තමයි මම මගේ භාවනාව වෙන්නේ කියලා යම් කිසි විදිහක මතවාදයක් ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා. දැන් පෞගේ දවසක මේ කාලයකට කලින් මේ ලොකු ස්වාමීන් වහන්සේට මෙහෙ භාවනා කරන යෝගියෙක් මේ කමටහන් වார்த்தාවක් ඉදිරිපත් කරනවා. ඒකේ නැවත නැවත මෙයා මොකද්දෝ අදහසක් ගෙනාලා ඉදිරිපත් කරනවා. මේකේ වාර්තාවේ දහපොලක විතර සඳහන් වුණා. හිතලා නෙමෙයි ස්වාමීන් වහන්ස, හිතලා නෙමෙයි ඈ, හිතලා නෙමෙයි වෙන්නේ මේ, මෙහෙම තමයි හිතලා නෙමෙයි මේ, හිතලා නෙමෙයි ආම්ද්‍රණී කි ඔහොම ඔහොම දහපොලක විතර හිතලා නෙමෙයි. එතකොට සාමාන්‍ය ඔය කමටහන් වார்த்தාව අහගෙන ඉඳියොත් පිරිසක් කෙනෙක් අන්න මේක මේ හිතලා නෙමෙයි කියන කෑල්ල හිතලා කියලා දාලා ආපහු කියවන්න බලන්න. මිනිහලව්වම කියවන්න ඕනේ ආපහු ඔය වார்த்தාවේ හිතලා නෙමෙයි කියන වචන දෙක වෙනුවට හිතලා. හිතලා කියලා දාලා ආපහු කියවන්න. කිව්ව ගමන් අන්න එයාටම කමටහන සුද්ධ වෙනවා. අර විදිහේ අර හිතලා නෙමෙයි කියලා කියන්න උත්සාහ කරන අනිවාර්යෙන් හිතලා තමයි. ඉතින් මේ විදිහේ අමුතු වැඩක් අපේ හිතේ ස්වභාවයක තමයි. මොකක් හරි දෙයක් එල්බෝනවා, මොකක් හරි දෙයකට නතියක් හදනවා, ඒක තමයි හැටි. ඒකනේ ওই වார்த்தාවේ කියන්නේ මේ මොකක් හරි අල්ල ගන්න උමනාවක් තියෙනවා මේ හිතේ. මොන යම් හෝ දෙයක් මේක නිකන් අර අල්ලන්න ඕනේ, හප හප ඉන්න ඕනේ, ඒක තමයි ඔකේ හැටි. එතකොට අන්න අර විදිහේ නතියක්, අර විදිහට නෙත්තියක් තියලා තමයි හැම වෙලේම ওই හිත වැඩ කරන්නේ. එතකොට නෙත්තියක් නෑ කියලා හරි කියන්න උත්සාහ කරනවා අඩුම ගන්න. මම නම් නෙත්තියක් තියලා නෑ කියලා. ඒකට හරි නෙත්තියක් තියලා තියෙනවා. ඉතින් එන්නේ හැම කටයුත්තක් එන්නේ හැම සිදුවීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට ওই වෙන විදිහ අවුලක් නෑ. අන්න අර මතවාදේ සුද්ධ විය යුතුයි. ඒක සුද්ධ වෙන්නේ ඉතින් කාලයක් තිස්සේ කරගෙන යනකොට යනකොට ඔවා ගෙවෙන්නේ හරි හිමිහිට. හිමිහිට භාග්‍යතුන් වහන්සේ දෙන උපමාව තමයි පොරව ගෙවෙන උපමාව තමයි දෙන්නේ. පොරව ගෙවෙනවා කියලා මොකද්ද කියන අලුතෙන් පොරවක් අරගෙන මිටක් ගහලා යම්කිසි අපි හිතමු ගස් කපන මිනිස්සෙක් තමුන්ගේ පරිභෝගයට අරගන්නවා. එතකොට මේක මේ විදිහට මේ අපි හිතමු ඒ තමුන්ගේ වැඩ කටයුතු දවසක් දෙකක් සතියක් දෙක තුනක් මේ දවස ගානේ ගස් කැපුවා කියලා මේ පොරව අලුත් ගහපු මිටේ නැත්තම් පොරවේ එහෙම ගෙවීමක් පේන්නේ නැහැ. ඒක දකින්න බෑ. නමුත් මේ තැනැත්තා ඒ ගෙවීම හොයන්නේ යන්නේ නැතුව නැවත නැවත මාස කීපයක් මාස 6-7ක් අවුරුද්දක් වැඩ කරනකොට ඔන්න එකපාරට තේරෙනවා මේ අලුතෙන් ගහව පොරොත්තලේ ගෙවිලා. අන්න නොදැනීම ගෙවිලා. ඔන්න ඔහොම තමයි ඔය කෙලෙස් ගෙවීම, ඔය වගේ මතවාද ගෙවීම සිද්ධ වෙන්නේ. එතකොට ඒක ගෙවෙන්න අපි හදිස්සි වෙලා හරියන්නේත් නැහැ. හදිස්සි වෙලා හරියන්නේත් නැහැ. අනිත් පැත්තෙන් වෙන වෙන අලුත් අලුත් ජිල් මාඩ් ගෙනහලා දාන්න ඕනෙත් නැහැ. ඒ වෙනුවට සරලව මෙන්න මේ සිහිය පිටවා ගැනීමේ ප්‍රතිපදාව කරන්න. ඔය සිහිය හරි විකුණන්න අමාරු තෝක තමයි. මේක නෑනේ කිසි රසක් නෑනේ, කිසි ආකර්ෂණයක් නෑනේ. මේක නිකන් පොරව ගෙවෙනවා කියන එක බලා මේ බලා ඉන්නවා කියන එක මහ එපා කරපු වැඩන්නේ. එපා කරපු වැඩක්. ඒක තමයි හැටි. දැන් පහුගිය දවසක මේ ඔය පහල කට්ටියකට ගිහිල්ලා සතිමත් බව පිළිබඳ වැඩසටහනක් කරා ඔය දානදායක කට්ටියට. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් බණ අහලම නැති කට්ටිය තමයි ඔය දන් දෙන්න මෙහෙ එන කට්ටිය. සාමාන්‍යයෙන් පහලෙන් උඩට එන්නේ නැහැ. මොකද උඩට ආවොත් වෙන බණක් නෑ ඇහෙන්නේ. ඊට පස්සේ ඒ බිල්ඩිමෙත් පහලම තට්ටුවේ විතරයි. දෙවනි තට්ටුවට නගින්නේ නැහැ. දෙවනි තට්ටුවට නැගපු ගමන් වෙන බණක් තමයි ඇහෙන්නේ. ඒගොල්ලෝ නොදන්නම කට්ටියක් අවුරුදු 50 60 දාන සමහර ඒවා. ඉතින් මං ගිහිල්ලා අහනවා කොච්චර කාලයක්ද දානේ? ආ මෙච්චර අවුරුදු 49ක් ස්වාමීන් වහන්සේ. එතකොට මේ මෙච්චර කාලයක් දන් දීලා තියෙනවා. දැන් මෙහා මොකද්ද මේ කරන ප්‍රතිපදාව කියලා දන්නවද? මෙහා අඳුරරු දානේ කාලා මොකද කරේ කියලා දන්නවද? ආ දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඉතින් ඔක තමයි වැඩේ. ඉතින් කොහොම හරි 40ක් විතර ඉන්දියා ඔන්න අඳුන්නලා දීලා සක්මන් කළා, පරියංග කළා, ඔක්කොම කළා, ඉවර වෙලා ඔන්න පොඩ්ඩක් තමුන්ගේ අත්දැකීම් සාකච්ඡා කරමු කියලා ඔන්න කතා කරගලා විනාඩි 10ක් විතර යනකොට එක්කෙනෙක් පිටිපස්සෙන් නැගිටලා ආනෝ ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනා වැඩුවට කමන්නේ නැද්ද? මං කිව්වා ඉතින් අපේ කඩේ බඩු ගන්න නැති බව අපි දන්නවා. මෙච්චර මේ සීය ගැන කියලා දීලා පැයක් කමාරක් ඔන්න ආනෝ මෛත්‍රී භාවනා වැඩුවට කමන්නේ නැද්ද? තව කෙනෙක් ආය නැගිටලා ආනෝ බුද්ධානුස්සතිය තමයි මට හරියන්නේ. ඒකට මොකද කියන්නේ? දැන් මේ මගෙන් සර්ටිෆිකට් එකක් ගන්න හදනවා යාගයකට. මං කොහොම මේ දැන් වික්ක බඩු ගැන නෙමෙයිනේ අහන්නේ. මේ කඩේ බඩු වන්ද නැත්නම් ගන්න නැත්නම් ඒක වෙනම කතාවක්. මේක ගැනනේ අපි කතා කරේ මෙච්චර වෙලා. මේක තමයි වැඩේ. අර සිහියක් විකුණන්න හරි අමාරුයි. මේක අර රැපින් අර පැකේජ් එක හරිම නිකන් විවිධ වර්ණ වලින් අලංකාර කරලා විකුණන්න හැදුවට මොකද? මේ ඇතුලේ තියෙන ප්‍රොඩක්ට් එක හරි නීරසයිනේ. ප්‍රඩක්ට් එක හරි නීරසයි. ඒක විකුණ ගන්න කොහොමවත්ම ලේසි නෑ. නර නිකන් ලුණු කැඳ වගේ. ලුණු කැඳේ ඉතින් බිව්වොත් ගුණයි. බඩත් දා ගන්න අමාරුයි. ඊට වැඩිය හොඳයි ඔන්න කොකා කෝලා බෝතලයක් ගිහිල්ලා තිබ්බනම් අප්පා ඉවර වෙනවා හොයාගන්න බෑ. ඉවර වෙනවා හොයාගන්න බෑ. අන්න මොකද ඒ වයිවර්ණ ගතිය, අර ප්‍රණීත රස, ඒවා තමයි අපි හොයාගෙන යන්නේ. ඉතින් කාලෙත් එක්ක ටිකෙන් ටික අර පොරව ගෙවෙනවා වගේ මේ කෙලෙස් ගෙවෙනකන්, මේ නති ගෙවෙනකන් කොහොමද අපි ක්‍රමානුකූලව මේ ප්‍රතිපදා වඩ아가ගෙන යන්නේ කියන එක අමුතු සුපර් පවර් එකක් තමයි ඒක. සාමාන්‍ය ගොඩදෙනේට නැති සුපර් පවර් එකක් මේ කාලයක් තිස්සේ කොහොමද මේ එකම එපා කරපු දේ කරගෙන යන්නේ. මේ හැමදාම මේ එපා කරපු ජොබ් එක කරගෙන සතුටින් කරගෙන යන්නේ කොහොමද? ඒක පිළිබඳ යම්කිසි විවේක මනසකින් කරගෙන යන්නේ කොහොමද? නැත්නම් මේ කාලය ඇතුළේ කාගෙන කාගෙන එන මේ කසාදේ, මෙපා වෙලා තියෙන මේ මිනිහා, මේ ගෑණි එක්ක මේ ජීවිතේ කොගෙවන්නේ කොහොමද? ඒක අමුතු කතන්දරයක්. අන්න ඒ නැවතීමේ බාර ගැනීම කරන්න පුළුවන් නම් එතනම අපිට අර කී විදිහේ විවේක මනසක් මතුවෙලා එනවා. ඉතින් ප්‍රතිපදාවක් තුළින් කාලයක් තිස්සේ පුහුණු කිරීම තුළින් අන්න ටික 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 මේ තැනතර තේරෙනවා. අන්න මේ පොරොතලේ ගෙවෙනවා වගේ හෙමිහිට මේවැ ගෙවීමක් සිද්ධ වෙනවා. ඒක සඳහා නිතර නිතර අනුග්‍රහ කළ යුතුයි. යම් කිසි විදියක මේ විදියේ පුහුණුවක් කළ යුතුයි. ඊට පස්සේ සතියකට සැරයක් හරි කොහොම හරි මොකකට හරි සම්බන්ධ වෙලා නිතිපතා ඒක නිකන් පුරුද්දක් විදියට අහනවා. ඒ වැඩසටහනක් හරි කමටහන් සාකච්ඡාවක් හරි මොකකට හරි සම්බන්ධ වෙනවා. ඒ විදියට ටික ටික මේ බස් එකේ නැගලා ඉන්න ඕනි. ඉඳලා ඉඳලා අවුරුදු ගණනක් ටික ටික ගෙවෙන්න දුන්නොත් අන්න තේරෙනවා එකපාරට අන්න පොරොතලේ ගෙවිලා මේ අලුතෙන් තියුණ අලුතෙන් ගහපු මේ තලයේ හැබැයි දැන් අන්න ගෙවීමකට ලක් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ක්‍රමානුකූලව ඕකම වඩමු. ඒ වැඩිම තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට කාලෙකදී දවසකදී තේරෙයි අන්න මේක පාට තමයි එකක් තේරෙන්නේ. අර තැපෑලෙන් තමයි වදින්නේ. නිකන් ආ මෙච්චරක් ගෙවුණා මෙච්චරක් ගෙවුණා එහෙම කවුන්ට් නැහැ. ඒ වෙනකොට දවසක ෂණිකව යම් කිසි තේරීමක් තේරෙනවා මේ සෑහෙන ගෙවිලා වෙනසකට පරිවර්තනයකට ලක් වෙලා. අන්න ඒ වෙනස පරිවර්තනය දකිනාසුලුව කරගෙන යක්.
එහෙමයි ස්වාමීන් වහන්ස. උදේ මට නම් ලැබිලා තියෙන වාර්තා එපමණයි. සභාවට දෙන්න වෙලාව තියෙනවද දන්නේ
නැහැ. තව විනාඩි 5ක් වගේ වෙලාවක් ඉතුරුල තියෙනවා. වාචිකව කමඨාන් වාර්තාවක ඉදිරිපත් කරන්න කෙනෙක් ඉන්නව නම් අපිට අවස්ථාව ලබා දෙන්න පුළුවන් නේද? සම්නාංශ තව වර්තා නැහැ වගේ අපි ඊළඟ කොටසට යන්න ආරාධනා කරන්නම් ඔබ වහන්සේට.
හොඳයි.
ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා අද දවසේ ධර්මදේශනය පවත්වන ලෙස. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝ සබ්බං සබ්බතෝ ඤත්වා සබ්බත්තේ සුන රජ්ජති සවේ සබ්බ පරිඤ්ඤා සෝ සබ්බ දුක්ඛ පමුච්ඡති ති.
සාදු සාදු සා.
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි යම් කිසි විදියක මේ ලෝකයක ගනුදෙනු කරනකොට, මේ ජීවිතයක ගනුදෙනු කරනකොට මෙන්න මේ අපිට විවිධ දේවල් දකින්න අහන්න විවිධ දේවල් අත්දකින්න ලැබෙනවා. ඉතින් එහෙම අත්දකින්නකොට දකින්නකොට අහනකොට අපි යම් කිසි විදියක සමහර විට දැනුම් සම්භාරයක් ගොඩ නගා ගන්නවා වෙන්න පුළුවන්. දැනුම් සම්භාරයක් එකතු කර ගන්නවා වෙන්න පුළුවන්. ඒ විදිහට දැනුම් සම්භාරයක් ගොඩනගාගෙන දැනුම් සම්භාරයක් එකතු කරගෙන සමහර විට අපි කියාපාන උත්සාහ කරනවා. මේක තමයි මගේ අධ්‍යාපන සුදුසුකම්. මෙන්න බලන්න මම ළඟා කරගත් දේවල්. මෙන්න බලන්න මගේ ළඟ තියෙන දැනුම් සම්භාරය කියලා නොයෙකුත් විදහාපෑම් කියාපෑම් අපි සිද්ධ කරනවා. එතකොට මේ ලෝකෙන් මෙච්චර ප්‍රමාණයක් මම දන්නවා, මේ සියල්ලෙන් මෙච්චර ප්‍රමාණයක් මම දන්නවා කියලා තොරතුරු විස්තර ගෙනහැර දක්වනවා. දැන් ඔය NASA වගේ ආයතනයක උනත් ඒගොල්ලෝ කියාපානවා, අන්න බලන්න මේ අපි මෙච්චර දුර තියෙන ග්‍රහ වස්තුත් අඳුන ගන්නවා, මෙච්චර මේ ඈත තමයි මේ දේවල් තියෙන්නේ කියලා ගෙනහැර පාන උත්සාහ ගන්නවා. ලස්සන ලස්සන අලුත් අලුත් වයිවර්ණ ෆොටෝස් දකින්න පුළුවන්. මේ විදියට මෙන්න බලන්න මේ තියෙන ස්වභාවය, මෙන්න බලන්න මේ අපි දන්න විස්තර තොරතුරු කියලා අන්න ඉදිරිපත් කරනවා. දැන් මේකේ තියෙන මොකද උත්ප්‍රාසය තමයි, කොච්චර ප්‍රමාණයක් දැනගත්තත් නොදන්නා ප්‍රමාණයට සාපේක්ෂව යම් කිසි විදියක දන්න ප්‍රමාණය හරිම අල්පයි. කොච්චර එහාට එහාට බැලුවත් තව තව එහාට එහාට පේනවා මිසක් අන්න යම් කිසි විදියක මේක මේ අපි දැනගත්තා මේකෙන් මෙච්චරක් කියලා කියන්න තරම් හැකියාවක් නැහැ. මේ විදියට මේකෙන් මේ 20%ක්වත් දන්නවා කියලා කියන්න බෑ. 1%ක්වත් දන්නේ නැති තරම්. මොකද බලන්න බලන්න පේනවා යකෝ නොදන්න ටික වැඩි, නොතේරෙන ටික වැඩි. ඔන්නෝ විදිහේ යම් කිසි විදියක අමුතු උත්ප්‍රාසයක් ඔන්නෝ සෙවීම තුළ තියෙනවා. මේ විදියට දැනුම් සම්භාර එකතු කිරීම තුළ තියෙනවා. යම් කිසි ආකාරයක හොයනවා හොයනවා හෙව්වට මොකද අන්න නොදන්නා ප්‍රමාණය වැඩි කියලා තමයි තේරෙන්නේ. දන්නා ප්‍රමාණයට වැඩි නොදන්නා ප්‍රමාණය විශාලයි කියලා තමයි තේරෙන්නේ. සාමාන්‍ය සොක්‍රටිස් ඕක ගැන මේ යම් කිසි අදහසක් ඉදිරිපත් කරනවා. එයා කියනවා මම දන්නේ නැහැ කියලා දන්නවා. ආ ඒක තමයි හොඳම දැන ගැනීම. මේක තේරෙන්නේ නැහැ, මේක අහවර කරන්න බෑ. මේකේ මහා විශාල ප්‍රමාණයක් සංඛ්‍යාවක් වපසරියක් තියෙනවා. කොහොමත් පුරුදු කළා මේවා කළා ඉවර කරන්න බෑ, සම්පූර්ණ කරන්න බෑ කියලා ඔන්න ඔය විදිහට යම් කිසි ආකාරයක හඳුනා ගැනීමක් එයා තම තමන්ගේ පරීක්ෂණය ගැන ඉදිරිපත් කරනවා, විස්තර කරනවා. ඉතින් මෙන්න මේ වගේ සියල්ල දැනගන්න උත්සාහ කරන ලෝකයක, සියල්ල හඹා යන්න උත්සාහ කරන ලෝකයක, මේ විදියට නැවත නැවත පරීක්ෂා කරන්න උත්සාහ කරන ලෝකයක භාග්‍යතුන් වහන්සේ අපිට යම් කිසි විදියක මෙන්න මේ සියල්ලක් පිළිබඳ කතාවක්, සියල්ල පිළිබඳ පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරනවා. අන්න ඒ විදියේ කතාවක්, ඒ විදියේ පැහැදිලි කිරීමක් තමයි අද දවසට අපි ඉදිරියේ තියෙන්නේ. මොකද්ද මේක කියලා විමසල බැලුවොත්, මොකද්ද මේ කියන කතාව කියලා විමසල බැලුවොත් බුදුරජාණන් වහන්සේ කියනවා මාණෙනි මේ සබ්බය, සබ්බය කියන වචනේ තමයි දෙන්නේ. සබ්බ එහෙම නැත්නම් සියල්ල, සියල්ල කියන වචනේ තමයි දෙන්නේ. මෙන්න මේ සියල්ල යම් කිසි විදියක නොදන්නේ ඒ තැනැත්තා මේ විදියට දුකෙහි කලවර කිරීමක්, දුකෙහි අහවර කිරීමක්, දුක ෂය කිරීමක් එතනටට පණවන්න බෑ, එතනටට ඇති කරගන්න බෑ. මොකද්ද හේතුව? මේ සියල්ල මේ තැනැත්තා නොදන්න නිසා. මේ සබ්බය මේ තැනැත්තා දන්නේ නෑ. ඒ මනාකටු මනාකොට ගත යුතු විෂයෙහි මේ විදියට දන්නේ නෑ. ඒ නොදැනීම නිසාම මෙයා මේකෙ ඇලෙනවා. මෙයාට මේකේ පහ කිරීමක් පණවන්න බෑ. නොදැනීම නිසාම තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. අන්න සියල්ල යම් කිසි කෙනෙක් පිරිසිඳ දැකගත්තද දැනගත්තද ඒ කෙනා ඒ හිත තවදුරටත් මේ සියල්ලෙහි ඇලෙන්නේ නෑ. එයාට ඒක පහ කරන්න පුළුවන්. අන්න ඔය විදිහේ දුකෙහි කෙලවර කිරීමක් මේ තැනැත්තට පණවන්න පුළුවන්. ඉතින් එහෙම කිව්වහම එක්තරා විදියක බුදුරජාණන් වහන්සේත් මෙන්න මේ සියල්ල ගැන කතා කරනවා. මේ සියල්ල ගැන අදහසක් අපිට ඉදිරිපත් කරනවා. කොහොමද එහෙනම් මේ සියල්ල පිළිබඳ පරීක්ෂණයක් කරන්නේ? කොහොමද මේ මනාකොට දත යුතු මේ සියල්ල දැන හඳුනගන්නේ කියන එක අන්න යම් කිසි විදියක මේ ප්‍රතිපදාව තුලත් තියෙන එකක්. මේ ප්‍රතිපදාවෙත් කොටසක්. එතකොට අන්නේ විදිහේ අදහසක් මේ ස්වාමීන් වහන්සේලා පිරිස ඉදිරියේ තියලා ඊළඟට භාග්‍යතුන් වහන්සේ ගාථාවකින් අන තව විස්තර ටිකක් ඉදිරිපත් කරනවා. යෝ සබ්බං සබ්බතෝ ඤත්වා සබ්බත්තේසු න රජ්ජති සවේ සබ්බ පරිඤ්ඤා සෝ සබ්බ දුක්ඛ පමුච්ඡති කියලා ඔන්න විදිහට ගාථාවක් ඉදිරිපත් කරනවා. යෝ සබ්බං සබ්බතෝ ඤත්වා යමෙක් සියල්ල සියල්ල ලෙස දැන සබ්බත්තේසු න රජ්ජති සියල්ලෙහිම නොඇලේද සවේ සබ පරිඤ්ඤාසෝ ඒ සියල්ල දැනගත්තා වන ඔහු සියල්ල පිරිසිඳ දැනගත්තා වන ඔහු සබ්බ දුක්ඛ මුපච්චගාති සබ්බ දුක්ඛ මුපච්චගාති කියලා තමයි සඳහන් වෙන්නේ. සබ්බ දුක්ඛං උපච්චගාති සියලු දුක ඉක්මවීය ඉක්මවා ගියේය කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් මේ අපිටත් භාග්‍යතුන් වහන්සේ යම් කිසි විදියක මේ විදිහේ සියල්ල දැනගන්න කරන ආරාධනාවක්ද මේක මේ ලෝකේ පුරාවට ගිහිල්ලා පරීක්ෂා කරන්න විමසන්න කරන ආරාධනාවක්ද මේක කියලා කෙනෙක් යම් කිසි විදියක අදහසක් ඇති කරගන්න පුළුවන්. නමුත් මේ භාග්‍යතුන් වහන්සේගේ සියල්ල පරීක්ෂාව යම් කිසි ආකාරයක වෙනස් විදියකට තමයි සිද්ධ වෙන්නේ. වෙනස් ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. එතකොට සාමාන්‍ය දැන් අපි ඔය අලුත් කෙනෙක්ගෙන් ඇහුවොත් පුරුදු නොකරන ලද කෙනෙක්ගෙන් ඇහුවොත් සාමාන්‍ය මං ඇහුවා ඊයේත් කෙනෙක්ගෙන් මේ කලිනුත් ඇවිදලා තියෙනවනේ කලිනුත් වාඩි වෙලා තියෙනවනේ දැන් මොකද්ද කරන වෙනස දැන් මොකද්ද මේ භාවනාවක් කරනවා කියලා කරන වෙනස කියලා අහුවාම මේ තැනත්තා ටිකක් කියලා කල්පනා කළා. එහෙම කියනවා කලින් මේ විදියට මම හිත තුලින් මේ විදියට අවධානයක් වෙනස් කරන්න පිහිටවන්න උත්සාහ ගත්තේ නැහැ. කලිනුත් ඇවිදලා තියෙනවා කලිනුත් වාඩි වෙලා ඉඳලා තියෙනවා. නමුත් මේ විදිහේ ප්‍රතිපදාවක් උත්සාහයක් සිහිය පිහිටව ගන්න අදහසක් මගේ තියුනේ නැහැ. නමුත් මම ඇවිද්දා. නමුත් මම වාඩි වෙලා ඉන්දියා අවුරුදු 30 40 50 60ක් වුණත් ඕක කරලා තියෙනවා වෙන්න පුළුවන්. ඒතර සාමාන්‍ය අලුත් කෙනෙක්ට නුපුහුණු කෙනෙක්ට අපි කියනවා මෙන්න මේ විදිහට සිහියක් පිහිටවා ගන්න. සිහියක් පිහිටවා ගන්නෙ කොයි විදිහටද? අර වෙනදා වල් වැඩිච්ච හිත. වෙනදා අර විදිහට කුළු ගති පයපු හිත. දැන් යම් කිසි ආකාරයක ඉක්ම වීමකට වෙනස් කිරීමකට භාජනය කරනවා. වෙනදා අපිට පදනමක් තියුනේ නැහැ. මේ හිත ඔහේ අරමුණෙන් අරමුණට පැන පැන ගියා. දැන් සාමාන්‍යයෙන් ඇවිදගෙන වගේ යනකොට අපි කියනවා යන තැන ගැන යන පුද්ගලයා ගැන අදහසින් තමයි මේ තැනත්තා යන්නේ. එහෙම නැතුව ඇවිදිනවා කියන අදහසින් නෙමෙයි කියලා. පොඩ්ඩක් කල්පනා කරලා හිතලා බැලුවොත් යන පුද්ගලයා යන තැන ගැන එහෙම ස්ථිර අදහසකුත් නැහැ. ඒ වෙනුවට මොකද වෙන්නේ යන පුද්ගලයා ගැන අදහස් මතු වෙන්නත් පුළුවන් යන තැන ගැන අදහස් මතු වෙන්නත් පුළුවන්. නමුත් අතරමැද ගොඩක් වෙලාවට තියෙන්නේ මේ හිත අහඹු ලෙස නොයෙකුත් අරමුණු ඔස්සේ පැන පැන ගමන් කරනවා. නොයෙකුත් අරමුණු ඔස්සේ මුලා වෙමින් ගමන් කරනවා අහඹු ලෙස. ඔහේ නිකන් නන්නාඳු වෙන නොයෙකුත් අරමුණු වෙනවා. ඒක ඔස්සේ ටිකක් දුර යනවා, ඒක අතහරිනවා, තව එකක් අල්ල ගන්නවා, ඒක අතහරිනවා, තව එකකට පයින්නවා, ඒක අතහරිනවා, තව එකකට පයින්නවා. ඔන්න ඔය විදිහේ ගමනක් තමයි සාමාන්‍ය ඔය හිතේ තියෙන්නේ. එතකොට අපි මේ කෙනාට කියනවා එහෙනම් ප්‍රතිපදාවක් වැඩිමේ අර්ථෙන් මේ විදිහට පුහුණුවක් කිරීමේ අර්ථෙන් මොකද කරන්න ඕනේ? මේ ඇවිදින බවට වාඩි වෙලා ඉන්න බවට එදිනෙදා වැඩ කටයුතු කරන බවට යම් කිසි පදනමක් හඳුනගන්න. මූලික අපි කියන්නේ රෙෆරන්ස් පොයින්ට් එකක් වගේ එකක් හඳුනගන්න. අන්නේ රෙෆරන්ස් පොයින්ට් එකට සාපේක්ෂව තමයි අපි මේ සියල්ල දැනගැනීමේ ප්‍රතිපදාවක් පුහුණු කරන්නේ. එහෙම නැතුව අර මත් වෙලා වල් වැදිලා යන ගමනක් නෙමෙයි. දැන් ඔය සාපේක්ෂ ප්‍රවේගයක් එහෙම ගැන කතා කරනකොට කියනවා මේ පොළවට සාපේක්ෂ තමයි මේ ප්‍රවේගය. පොළවට සාපේක්ෂව ඒක තියෙන්නේ. මොකද පොළවත් කැරකෙන වස්තුවක්. පොළවත් ගමන් කරන වස්තුවක්. එතකොට පොළව ස්ථාවරයි කියන අදහසින් තමයි වාහනයක වේගයක් පනවන්න පුළුවන්. එහෙම නැත්නම් පොළවත් අස්ථාවරයි කියන්නේ ගියොත් එහෙනම් ඉතින් ඉරට සාපේක්ෂවද? ඉරට සාපේක්ෂ ගුවාමත් අවුල් යනවනේ ඉරත් කැරකෙනවා. එහෙනම් ශීරපතේට සාපේක්ෂද? එහෙම ගුවාමත් අවුල් යනවා ඒකත් කැරකෙනවා. ඒතර කවදාවත් අහවර කරන්න බැරි කැරකීමක් තියෙනවා. කැරකීමක් තියෙනවා. එතකොට අන්න ඒ විදිහේ හිතක් එක තමයි මේ ගනුදෙනු කරන්නේ සාමාන්‍යයෙන්. එයාට එහෙම රෙෆරන්ස් පොයින්ට් එකක් නැහැ. එයා කියනවා ඔන්න බස් එකත් කිලෝමීටර් 60ක වේගෙන් මෙහෙම යනවා තමයි. ඒ යන පොළවත් මෙහෙම කැරකෙනවා තමයි. ඒ කැරකෙන පොළවත් මේ ඉර වටේ කැරකෙනවා තමයි. ඒකත් මේ ඉරත් වෙන මොකද්දෝ වටේ කැරකෙනවා තමයි. ඒක තියෙන ශීරපතෙත් මේ විදිහට කැරකෙනවා තමයි. කියලා ඔන්න ඔහොම කිව්වහම කවදාවත් මේක අහවර කරන්න බෑ. මේක මේ කෙලවරක් කරන්න බෑ. ඒ වෙනුවට අන්න ප්‍රවේගයක් පනවන කෙනෙක් කියනවා මේ පොළවට සාපේක්ෂව තමයි මම මේ කතා කරන්නේ. මම ඉන්නේ පොළොවේනේ මට වැඩක් නැව නැත් මගුල් මට වැඩක් නැව ඉර වටේ කැරකෙනවද නැද්ද කියන ඒවා මට වැඩ නැහැ ඉර කැරකෙනවද කියන මම ඉන්නේ පොළොව වටේ මම ඉන්නේ පොළොව මත මම පොළොවට සාපේක්ෂව කතා කරනවා අන්න ඒක හරිම ප්‍රායෝගික ප්‍රතිපදාවක් ප්‍රායෝගික ප්‍රකාශයක් මම ඉන්න ප්ලේන් එක මට ස්ථාවරයි මේ විදිහට පොළොවේ තමයි මම ඉන්නේ ඒක මත පදනම් වෙලා මම කතා කරනවා අන්න ඒ වගේ මේ වෙනදා මුලා වෙලා වෙනදා වල් වැදිලා වෙනදා කුළුගත් උපාපු මේ හිත අපි මොකක් හරි රෙෆරන්ස් පොයින්ට් එකක් මේතනත හඳුන්වලා දෙනවා. එතකොට ඒ රෙෆරන්ස් පොයින්ට් එක මේතනත දන්නේ නැත්නම් අයි ගොඩ ගන්න බැරි ලෙඩක් තමයි. සාමාන්‍යයෙන් භාවනාවක් අඳුන නොගත්ත හිතක් කියන්නේ ඔන්න ඔය ප්‍රශ්නේ තියෙන්නේ. එයා දන්නේ නැහැ අතරමං වුණාම අමලියකදී කරදරයකදී එන්න ඕනි කොහෙද කියලා. එතකොට තව තව අතරමං වෙනවා වැඩි වැඩියෙන් අතරමං වෙනවා සුනාමියක් ආවොත් මෙතෙන්ට ක්‍රෑෂ් වෙන්න කියලා ඇසෙම්බලි පොයින්ට් එකක් එයා දන්නේ නැහැ සුනාමියත් එනවා බෙලුත් වදිනවා ඔන්න සුනාමියක් එනවා සයිරන් එක වදිනවා හැබැයි කොහෙ යන්න ඕනේද කියලා දන්නේ නැත්තම් සමහරු මූද දිහාට දුවගෙන යනවා සමහරු බලනවා අප්පාලුතේ මිදමක් මතු වෙලා වැල්ලේ බීච් එක ළඟ මෙච්චර මේ වටිනා හදන්න පුළුවන් හොටෙල් එකක් කියලා ඔන්න ඉඩම් මාක් කරනවා මොකද මෙයා දන්නේ නැහැ යා යුතු තැන කොහෙද කියලා. එතකොට සාමාන්‍ය අපි මේ වගේ නොපුහුණු නොදන්න කෙනෙක්ට අපි කියනවා මේ කය තමයි රෙෆරන්ස් පොයින්ට් එක. කයට සාපේක්ෂව තමයි ඉතුරු ටික දැනගන්න පුළුවන්. සියල්ල පිළිබඳ පරීක්ෂණයක් කරන්න පුළුවන්. එතකොට ඇවිදිනවා නම් ඇවිදින බව මේ කයේ ප්‍රමුඛ වෙනවා. ඒකට සාපේක්ෂව මේ නිරීක්ෂණය සිද්ධ කරන්නේ. වාඩි වෙලා ඉන්නවා නම් වාඩි වෙලා ඉන්න බව මේ කයේ ප්‍රමුඛ වෙනවා. ඒකට සාපේක්ෂව මේ නිරීක්ෂණය සිද්ධ කරන්නේ. අපි හිතමු නානවා නම් නාන බව මේ කයේ ප්‍රමුඛ වෙනවා අන්න ඒකට සාපේක්ෂව මේ නිරීක්ෂණය සිද්ධ කරන්න කියලා මෙන්න මෙයාට මේ පතුලට වැදෙන දැනීමක් පියවර එහෙම නැත්නම් මේ බඩ පිම්බි මහකිලිම එහෙම නැත්නම් මේ ඇඟට දැනෙන සිසිල් ගතිය කියලා මෙන්න මේ යම් කිසි රෙෆරන්ස් පොයින්ට් එකක් මෙයාට හඳුනලා දිය යුතුයි. යාට කියන ඕක තමයි ආරක්ෂිත භූමිය. ඕක තමයි ඇසෙම්බලි පොයින්ට් එක. මොනවා හරි කරදරයක් අමලියක් අනතුරක් තියෙනවනේ මෙන්න මෙතෙන්ට තමයි එකතු වෙන්න ඕනේ මෙතන තමයි ඉන්න ඕනේ කියලා ඔන්න ඔය විදිහට නැවත නැවත සිය දහස් වරක් මෙයාට මේක හඳුන්වලා දිය යුතුයි. මේක තමයි gedara කියලා දැනගත යුතුයි. මේක තමයි assembly point එක කියලා දැනගත යුතුයි. මේක තමයි ආරක්ෂිත භූමිය පියාගේ භූමිය කියලා දැනගත යුතුයි. ඒක නැවත නැවත හඳුනාගත යුතුයි. ඒකට යන්නේන මාර්ග හදිස්සියකදී ළඟින් ළඟම පාර මොකද්ද දුවගෙන යන්නේ කොහොමද කියලා අන්න ඒ විදිහට දැනගන්න ඕනේ හඳුනගන්න ඕනේ. ඔන්න ඔය දේට සාපේක්ෂව ඔය කයට සාපේක්ෂව තමයි මේ නිරීක්ෂණය අපි සිද්ධ කරන්නේ. ඕක කරන්න ගිය ගමන් ඊළඟට මතුවෙන අවුල තමයි මේ හිත නානා ප්‍රකාර ආකාරයෙන් කුළු ගති පාන්න පටන් ගන්නවා. අර කලින් නොතිබුණු තරම් අපහසුතාවයක් මතුවෙලා එනවා. මේ දුක නැති කරන්න ගිහිල්ලා තව ඊට වැඩිය අමාරු දුකකට වැටුණා කියන හැඟීමක් බොහොම පැහැදිලිව මතුවෙලා එන්න පුළුවන්. ඒකට හේතුව මොකද්ද? අන්න අර වල් සතෙක් කුළු හරකෙක් කුළු මීමෙක් කුළු අස්සෙක් අර කැලේ ඉන්නකන් ඔහුගේ කුළු ගති පේන්නේ නැහැ. ඌ හරිම පහසුවෙන් හොඳට විවේකෙන් ඌට අවශ්‍ය විදියට නිදහසේ කල් ගෙවනවා. මේකම මේ කුළු සතෙක් මේකම මේ කුළු මීමෙක් මේකම මේ කුළු අස්සෙක් කියලා පේන්නේ කොහොමද? අන්න මුව ගෙනල්ලා කඹයක බඳින්න ඕනේ. බැඳ ගමන් ඔන්න පිඹගෙන ඇනගෙන එන්න පටන් ගන්නවා. අස්සයත් ගහන පයින් ගැව්වාම ආයි දෙකට කැල්ල යන ගානට වදින්නේ පාර කෙලින්ම. අන්න මොකද උනේ, මේක මේ කඹයක බැඳා. බැඳලා පස්සේ තමයි තේරෙන්නේ මූ ඇත්තටම මේ කුළු මීමේ කුළු කුළු අස්සෙක් කියලා දැක ගන්න දැන ගන්න පුළුවන්. අන්න ඔය විදිහේ ස්වභාවයක් මේ හිතත් අන්න පනවනවා, මේ හිතෙත් ඇති වෙනවා. ඒක දකින්න නෑ පුහුණුවක් භාවනාවක් නොකරන කෙනෙක්ට. එයා කියනවා අන්න මම නම් ඔය ජොලියේ ඉන්නවා, කිසි අවුලක් නෑ, මම ඔය අරමුණෙන් අරමුණට පැන පැන ගමන් කරනවා. නමුත් ඔන්න භාවනාවක් කරන්න ආවනි, මේ විදිහේ මේ ඇඟ කියන ඇසෙම්බ්ලි පොයින්ට් එක, රෙෆරන්ස් පොයින්ට් එක, පදනම අඳුන්නලා දුන්නනි, පියාගේ භූමිය අඳුන්නලා දුන්නනි, ඒකත් එක්කම මේ තැනැත්තා මහා චෝදනාවක් එල්ල කරනවා. මම මේ කලින් ඉඳියටත් වැඩිය දුකකට වැටුණා, මේ ගෙදරදි තිබුණටත් වැඩිය මේ හිත හරි කලබලයි, මේ විදියට ඇවිස්සිනා කියලා ප්‍රකාශ කරනවා. ඒක හරිම සාධාරණ ප්‍රකාශයක්. මොකද හේතුව අන්න මේ කුළු ගති දැන් තමයි පේන්නේ. මූ මෙච්චර කාලයක් අවුරුදු 30 40ක් අවුරුදු 50 60ක් හික්මවපු නැති කුළු මීමෙක් කුළු අස්සෙක් කියන ස්වභාවය මේ හිත පෙන්නුම් කරනවා. ඒක පෙන්නුම් කරනවා. එතකොට මේ තැනැත්තට නැවත නැවත කියන්න ඕනේ, හරි කමක් නැහැ, ඔය අතරේ ඔයා නැවත නැවත ඔය පුහුණු කරගෙන යන්න, ඔය අමාරු අපහසු භාවය දරාගෙන මේ දේ කරගෙන යන්න, ඔය හිතීලි ඇවිස්සෙන අතරේ මේ දේ කරගෙන යන්න කියලා මේ තැනැත්තට යම්කිසි මාර්ගයක් අපිට පෙන්වන්න පුළුවන්. පෙන්වන්න පුළුවන් ওই විදිහට ක්‍රමානුකූලව. මෙයාට ඉස්සෙල්ලාම මේ මේ රෙෆරන්ස් පොයින්ට් එකක් අඳුනලා දෙනවා. මේකට සාපේක්ෂව තමයි එයාගේ නිරීක්ෂණය සිද්ධ වෙන්නේ. මේක තමයි එයාගේ කූඤ්ඤේ. ඒ කූඤ්ඤේ ගහලා නැත්තම් ඔයා අතරමං වෙච්ච කෙනෙක්. ඔයාට බේත් අහන්නේ නැහැ. හැබැයි ඔන්න දැන් කූඤ්ඤේ ගහලා දුන්නා. මේ කය නැමැති කූඤ්ඤේ ගහලා දුන්නා. ඒක අඳුන ගන්න, ඒක භාවිත කරන්න, බහුලීකත කරන්න කියලා අපි මේ තැනැත්තට යම්කිසි විදියක ආරාධනාවක් සිද්ධ කරනවා. නැවත නැවත යම් කිසි ආකාරයක මඟ පෙන්වීමක් සිද්ධ කරනවා. ඒක තමයි මේ භාවනාවක් කියන්නේ. ඒක තමයි මේ පුහුණුවක් කියන්නේ. එයා හැම වෙලේම නැවත නැවත මෙන්න මේ කයට සාපේක්ෂව තමයි මේ නිරීක්ෂණය සිද්ධ කරන්නේ. ඒ කය අඳුනගත්තට පස්සේ, ඒ ගෙදර අඳුනගත්තට පස්සේ, ඒ පියාගේ භූමිය අඳුනගත්තට පස්සේ අපි කියනවා ඒකෙම ඉන්න ඕනෙත් නැහැ. ඒකෙම ඉන්න ඕනෙත් නැහැ. අන්න ඊළඟට වර්ධින පොට තමයි ඔය. ගොඩ දෙනෙක් හිතනවා එහෙනම් මම මේ පියාගේ භූමියෙම ඉන්න ඕනේ. ඇසෙම්බි ප්ලොයින්ට් එකේම ඉන්න ඕනේ. අර විදියට ඒ ආරක්ෂිත භූමියෙම ඉන්න ඕනේ කියලා ඔන්නෝම කතාවක් කියනවා. අන්න ගත්ත ප්‍රතිපදාව අමෝරා ගත්තා. නෑ එහෙමම ඉන්න ඕනේ නැහැ. ඇසෙම්බ්ලි පොයින්ට් එකේම ඉඳලා හරියන්නේ නැහැ නේ. එතකොට සුනාමියක් එනකම්ම මේ හැමදාම මෙතෙන්ට වෙලා ඉන්නද? එහෙම එකක් කරන්න බෑනේ. ගෙදරටම වෙලා ඉන්න බෑ. නිකන් එළියට යන්න වෙනවා. නිකන් අර අලුතෙන් කසාදයක් බැඳගත්තා නිකන් ගෙදරම ඉන්නවා, ඇඳේම ඉන්නවා කියලා හිතාගෙන පටන් ගන්න. මොකද ගෑණිම කියනවා නම්ස ගිහිල්ලා මොනවාරි හම්බ කරගෙන එනවා. මේ විදිහට කන බොන්න මොනවාරි අරන් එනවා කියලා ගෑණිම කතා කරලා කියනවා ටික දවසකින්. ඉතින් එන්නේ විදිහේ අර ආරක්ෂිත භූමියක්, ඇසෙම්බ්ලි පොයින්ට් එකක් අඳුනගත්ත බව. හැබැයි ඒක අඳුනගත්ත එක ලොකු දෙයක්. අඳුනගත්තට පස්සේ ඒකෙම ඉන්න ඕනේ නැහැ. ඒ වෙනුවට පොඩ්ඩක් ඔය හිතවිලි ටිකකටත් එන්න දෙන්න. එන්න දෙන්න. ඇවිල්ලා බලන්න මේ හිතවිලි අතර අතරමං වුණාම මං කොහොමද අර විදිහට හුස්මට යන්නේ, පියවරට යන්නේ කියලා. එහෙම නැත්නම් වටපිටාවේ සද්ද ටිකකුත් ඇහෙන දෙන්න. එයා ගෙදර එවුන් ටික බජව්වත් දාපු ආවේ කමක් නැහැ. අනේ ඒ අතරේ මං කොහොමද මේ මේ හුස්මට යන්නේ, පියවරවලට යන්නේ කියලා බලන්න. එහෙම නැත්නම් අර ඇඟ තුලින් නොයෙකුත් දැනීම් ඉස්මතු වෙලා එන දෙන්න. මේ විදිහට පීතියෙන් පිනා යනවා වගේ දැනීම් ඉස්මත් වෙලා එන දෙන්න. ආයේ ඒව අතරේ කොහොමද මම නැවත නැවත හුස්මට යන බව, පියවර දැනෙන බව දැන හඳුනගන්නේ කියලා බලන්න. ඔන්න ඔය විදිහේ ක්‍රමානුකූලව තමුන් අර විදිහට ඇසෙම්බ්ලි පොයින්ට් එකක්, ආරක්ෂිත භූමියක්, ගෙදර අඳුනගත්තට පස්සේ ඒකෙම ඉන්න ඕනේ නැහැ. ඒකෙම ඉන්න ඕනේ නැහැ. ඒ වෙනුවට නැවත නැවත හිතවිලි, සද්ද, වටපිටාවේ නොයෙකුත් දේවල් අතරේ මේ තැනැත්තා මේ විදියේ ඇවිදින බව දැනගනිමින්, හුස්ම වැටෙන බව දැනගනිමින්, අර විදියට එදිනෙදා වැඩ කරන බව දැනගනිමින් කල් ගෙවන්න උත්සාහ ගන්නවා. ඒකම තමයි ක්‍රමවේදේ, ඒකම තමයි ප්‍රතිපදාව. එහෙම කරගෙන කරගෙන යනකොට මේ තැනැත්තට දකින්න තියෙන දේ තමයි මෙන්න මේ භාග්‍යතුන් වහන්සේ කියන මේ සියල්ල සබ්බ කියන වචනේ තමයි ඒ දෙන්නේ. එන්නේ සබ්බ කියන ප්‍රකාශය කොයි විදිහටද භාග්‍යතුන් වහන්සේ අර්ථ දක්වන්නේ? එතකොට භාග්‍යතුන් වහන්සේ සාමාන්‍යයෙන් මේ මේ ලෝකයේ දේවල් ගැන කතා කරන්නේ නැහැ. බාහිර ලෝකයක් ගැන පණවන්නේ යන්නේ නැහැ. ඒ වෙනුවට මේ අභ්‍යන්තර ලෝකයක් තමයි බුදුරජාණන් වහන්සේ පණවන්නේ. ලෝකෝ කිව්වත් සබ්බ කිව්වත් ඔය නිකන් පංච උපාදානස්කන්ධය කියන අර්ථයෙන් තමයි ප්‍රකාශ කරන්නේ. ඔය සක්කාය කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයට කියන වෙන නමක් තමයි සක්කාය කියන්නේ. අන්න ඒ විදිහ අර්ථයෙන් තමයි මේ සියල්ල පෙන්වන්නේ. ඒකම තමයි අපේ ලෝකේ. එතනින් එහාට වෙන ලෝකයක් නැත. එතනින් එහාට ඊට වැඩි අමුතු විදිහේ මේ මේ ලෝකයක් අර අභ්‍යවකාශ වස්තු පිළිබඳ පැනවීමක් එහෙම එකක් කරන්න බැරිය. මෙන්න මේ අභ්‍යන්තර ලෝකය, මෙන්න මේ අභ්‍යන්තරව මේ තියෙන සියල්ල දැන හඳුන ගත යුතුයි කියන ප්‍රකාශය තමයි බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ. ඒක තමයි නියම ලෝකය, ඒක තමයි නියම සබ්බය බවට පරිවර්තනය වෙන්නේ. ඉතින් ඒකම තමයි මේ අපි නිරීක්ෂණය කරන්නේ, ඒකම තමයි මේ දැන හඳුන ගන්න උත්සාහ ගන්න. සක්මනක් කරන කෙනෙක් මේ සියල්ල දැනගන්න තමයි උත්සාහ කරන්නේ. තමුන්ගේ මේ ලෝකේ දැන හඳුනා ගන්න තමයි උත්සාහ කරන්නේ. පරයන්ඛයක් කරන කෙනෙක් ඒක කරන්නේ. එදිනෙදා වැඩ කරන කෙනෙක් ඒක කරන්නේ. මෙන්න මේ විදිහට යෝ සබ්බං සබ්බතෝ ඤත්වා, යමෙක් සියල්ල සියල්ල ලෙස දැනගෙන ඒ සබ්බේසු නරජ්ජති. අනේ සියල්ල සියල්ල විදිහට දැනගන්න දැනගන්න මොකද වෙන්නේ? සියල්ලෙහිම නොඇලෙන ස්වභාවයක් මේ ඇතැනත තුළ මතුවෙලා එනවා. මෙච්චරකල් ඇලුනේ ඇයි? මෙච්චරකල් ඇලෙන්න තියුණ එකම හේතුව තමයි නොදැනීම. මේ නියමාකාරයෙන් දැනගෙන ඉඳියේ නෑ. මේ සියල්ල පිරිසිදු දැනගෙන ඉඳියේ නෑ. ඒක නිසාම නොඇලීමක් ඇලීමක් මතුවෙලා එනවා. සියල්ල සියල්ල ලෙස දකින්නවද? දකින් දකින්න පාසක් වාරක් පාසා නොඇලීමක් තමයි මේ හිත තුළ මතුවෙලා එන්නේ. ඒක තමයි වැඩි වැඩියෙන් ප්‍රමුඛ වෙන්නේ. මොකද හේතුව මේ එනේන එක මොකද්දෝ පචයක් කෙලගෙන එනවා තමයි. මොකද්දෝ කතන්දරයක් කියාගෙන එනවා තමයි. කිව්වට මොකද? එහෙම ආවට මොකද? ටික වෙලාවකින්ම මෙයා යම් කිසි විදියක ෂය වීමකට, වෙනස් වීමකට, නිරෝධයකට ලක් වෙනවා. ඒ නිරෝධයකට ලක් වුණාට මොකද? නැවත හෙටත් අලුත් විදිහේ පචයක් කියාගෙන ආපහු එනවා. ආපහු එනවා. එයාවට මොකද? අන්න හෙටත් අර විදිහටම දුරු වෙලා යනවා. මෙන්න මේ එන්නෝ යන්නෝ කියන ස්වභාවයක් මේ සියල්ල තුල තියෙනවා කියන එක මේ තැනත්තට ටික ටික ප්‍රමුඛ වෙනවා. ඒ ප්‍රමුඛ වෙන්න මොකද වෙන පරිවර්තනය? මොකද මේ හිත වෙන වෙනස් වීම පරිණාමය? මේ දේවල් මතුවලාවට එච්චර නිකන් සැලෙන්නේ නැති ස්වභාවයක් මේ හිත තුල මතුවලා එනවා. දේවල් දුර වෙලා ගියාට එච්චර සැලෙන්නේ නැති ස්වභාවයක් මේ හිත තුල මතුවලා එනවා. ප්‍රශ්න එනවා වෙනද වගේම ප්‍රශ්න ආවට මොකද නිකන් මේ ප්‍රශ්නෙත් යනවා කියන වගේ අදහසක් සහිතවම තමයි මේ බාරගන්නේ. තාම මේ ප්‍රශ්නේ එනවා. මේ ප්‍රශ්නේ බාර ගන්නවා. මේ බාර ගන්න මොන අදහසින්ද? මේකත් ඉතින් ඉවර වෙනවානේ කියන අදහසකින් වගේ මේකට මුහුණ දෙනවා. මේකත් ඉතින් ඉවර වෙනවානේ කියන බැල්මකින් මේකට මුහුණ දෙනවා. අන්න ඒක තමයි ක්‍රමවේදය. එහෙම නැත්නම් මේ හිතේ වෙන පරිවර්තනය. වෙනදා ප්‍රශ්නයක් එනකොට අයියෝ මටම ආවා, අයියෝ බලන්නකෝ මේ ප්‍රශ්නේ, අයියෝ මෙච්චර බරපතල ප්‍රශ්නයක්ද කියලා දුක්ගත්ත, වෙහෙසගත්ත, අඬපු වැළපුණු මේ තැනැත්තා දැන් තේරෙනවා අර මේ ආවට මොකද? ප්‍රශ්න නම් එනවා තමයි. ප්‍රශ්න ආවට මොකද? මේකත් යන ස්වභාවය ඇති, මේකත් වෙනස් වෙන ස්වභාවය ඇති, කියලා ඔන්න ඉදිහේ බැල්මක් මේ හිත තුළ ක්‍රමාණුකූල වර්ධනය වෙනවා. ඒ වෙනස්සෙල්ලා ඒ නැතිවෙලා ගියාට මොකද හෙටත් අලුත් ප්‍රශ්නයක් එනවා. හෙටත් තව විදිහේ යම් කිසි වෙනස් විදිහක ප්‍රශ්නයක් එනවා. හෙටත් අලුත් ඇඳුම් ටිකක් ඇඳගෙන අලුත්ම ප්‍රශ්නයක් වගේ එනවා. ඔන්න ඔය විදිහේ විපරිණාමයක් පරිවර්තනයක් මේ තැනැත්තාගේ හිත තුළ සිද්ධ වෙනවා. මේ දේවල් එනකොටම දන්නවා මේක යන සුළුයි. එනකොටම දන්නවා. ප්‍රශ්න එනකොටම දන්නවා මේවා විසඳන්න ඕනේ නැහැ. පොඩ ඔහෙ තිවිද්දෙන් ප්‍රශ්න අරන් ආපු කට්ටිය අඬලා වැළපිලා බලන්නකෝ මම මෙච්චර මේ වැදගත් ප්‍රශ්නයක් අරගෙන ආවා. ඇයි මේකට අවධානයක් දෙන්නේ නැත්තේ කියලා ඔන්න ඔක්කොම කතා කරලා ආවර කළා එපා වෙලා යන්න යනවා. මොකද මේ මනුස්සයා මේක ගණන් ගන්නෑ නේ. ගණන් ගන්නෑ නේ. ගණන් ගන්නෑ. ඇයි අපිට ගණන් ගන්න නැත්තේ? ඇයි අපිට අවධානයක් දෙන්නේ නැත්තේ? ඇයි අපි උන්නද මලාදි කියලා හොයන්නේ නැත්තේ කියලා අහනවා. නෑ අවධානයක් දීලා තියෙන්නේ. නියම දෙන්න ඕනේ හොඳම අවධානය තමයි දීලා තියෙන්නේ. අන්න ඒක තමයි මේ ක්‍රමේ. එනකොටම දන්නවා මූත් මේ යණේකෙක්. යනකොටම දන්නවා ගියාට මොකද තව එකෙක් අලුතෙන් හෙටත් එනවා. නැත්තම් මේකම අලුත් ඇඳුම් ටිකක් පටලවගෙන වෙනස් විදියක එනවා. නෝ ඒ බටහිර ලෝකෙම තියෙන්නේ. අනේ මේ පිරිමියා පව්ව දාට කොහේ මොනවද ඇඳුම් ටිකක් පටලවගෙන මම ඩෙන්ටිෆයිඩ් ඇස උමන් මම කාන්තාවක් විදිහට තමයි මම ඇඩෙන්ටිෆයි කරන්නේ. ඕගොල්ලෝ මට ඇය යන නාමෙන් ෂී හර් කියන නාමෙන් ආමන්ත්‍රණය කරන්න ඕනේ. එහෙම නොකරොත් මම නඩු දාන. අනේ අපරාධි කියන්නේ බෑ. අර අර ස්පෝර්ට්ස් වලටත් ගිහිල්ලා අර කාන්තාවන් අතරේ දුවලා දිනලා පෙනනවා මෙන්න බහමු පිරිමි. පිරිමි ඇඟම තමයි තියෙන්නේ. ඔන්න ඔය විදිහේ අමුතු 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 ඇඳුම් පළදෝගෙන වයිවර්ණ පාට පාට ඇඳුම් පළදෝගෙන වයිවර්ණ පාට පාට ගවුම් ඇඳගෙන ඇවිල්ලා කියන්න උත්සාහ කරනවා මම මේ වෙනස් කෙනෙක්. මම ඊයේ ඩෙන්ටිෆයි කරපු විදිහට නෙමේ අද ඩෙන්ටිෆයි කරන්නේ කියලා ඔන්න විදිහට ගෙන හැර දක්වන්න උත්සාහ කරනවා. ගෙන හැර දක්වන්න උත්සාහ කරනවා. ඉතින් එන්නේ විදිහේ ලෝකයක් එන්නේ විදිහේ ස්වභාවයක් තමයි මේ සියල්ල තුල තියෙන්නේ. අන්න ඒ බැල්ම මේ තැනත්තා ටිකෙන් ටික ක්‍රමානුකූලව දියුණු කරගන්නවා. සාමාන්‍යය මේ දහමේ ශුන්්‍යතාවයක් එම්ටිනස් ගැන එහෙම කතාවක් තියෙනවානේ. ඒතකොට එම්ටිනස් කතාව අහන කෙනෙක් ගොඩක් කලාවට කියන කතාව තමයි මේ වැරදි අදහසක් වගේ දෙයක් ඇති කරගන්නවා මේ කිසිවක් නැහැ කියලා. කිසිවක් නැහැ. ඒක තමයි ශුන්්‍යතාවය කියලා වගේ අදහසක් ගෙන හැර දක්වන්න ඉදිරිපත් කරන්න උත්සාහ ගන්නවා. නමුත් ඇත්තටම මේ නියම ශුන්්‍යතාවය මොකද්ද? මේ නියම හිස් බව මොකද්ද? මේ ධර්මයේ කියන මේ හිස් බව මොකද්ද කියලා කෙනෙක්ගෙන් ඇහුවොත් අන්න නිවැරදි පිළිතුරක් දෙනවා නම් කියන්න තියෙන්නේ. එහෙම නැත්නම් අර භාවනාවක් කරන කෙනෙක්ට තේරෙන්නේ මොකද්ද මේක මේ හිස්ම කියලා කියන්නේ නැහැ. හිස්ම කියලා කියන්නේ නැහැ. ඒ වෙනුවට කියන්නේ මොකද්ද මේකේ ගත යුත්තක් නැහැ කියන එක තමයි කියන්නේ. මොනවදෝ ටිකක් මතු වෙලා එනවා. මොනවදෝ ටිකක් දුර වෙලා යනවා. අර වයිට් නොයිස් වගේ ගතියක් තියෙනවා. පසුබිමෙන් ඇහෙන ගෝසාවක් තියෙනවා. මොනවා කරත් ඒක ෆිල්ටර් කරලා හවර කරන්න බෑ. ඒකනේ සාමාන්‍ය පරිනිබ්බාන දෙකක් පනවන්නේ. නිවන් නිවන් නිවනේ ගැ පිළිබඳ කියනකොට කියනවා අර විදිහට අන්න පිරිනිවීම දෙකක් පනවනවා. මේ ඉන්නකම් මේ වයිට් නොයිස් එක අයින් කරන්න බෑ. අවම කරන්න පුළුවන්. හැබැයි මලාට පස්සේ ඒ නොයිස් එක නැති වෙලා යනවා. අන්න ඒ විදිහේ අදහසක් ඉදිරිපත් කරනවා. මේ නිබ්බහන ධාතු දෙකක් විදිහට ගෙන හර දක්වනවා. එතකොට මෙන්න මේ නියම ශුන්්‍යතාවය කියන්නේ මොකද්ද? නියම ශුන්්‍යතාවය කියන අදහස මොකද්ද? මේකේ මේ වයිට් නොයිස් එකක් තියෙනවා. මොනවදෝ ටිකක් මතු වෙලා එනවා. දුර වෙලා යනවා. නැවතත් මොනවදෝ ටිකක් මතු වෙලා එනවා. දුර වෙලා යනවා. එතකොට මේ හිස් වෙන්නේ මොකද්ද? නියම ශුන්්‍යතාවය වෙන්නේ මොකද්ද? මෙන්න මේ හැම වෙලේම යම්කිසි විභවයක් වගේ එකක් තියෙනවා. ඒ විභවය තුලින් විවිධ දේවල් මතු වෙලා එනවා. ඒ විභවයට විවිධ දේවල් දිය වෙලා යනවා. ඔන්න ඕක තමයි මේ පදනම තමයි නියම ශුන්්‍යතාවය. එහෙම නැත්නම් මේ යම්කිසි විදියක මේ විදිහේ ස්වභාවයක් තියෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ අන්න සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද බන්තේ? සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද කියලා අහපු හාමුදුරුවන්ටත් කියන්නේ ඕක තමයි. මෙන්න මේ විදිහට මේ වම් යම් දේවල් මතුවෙලා එනවා. ඒ මතුවුණාට මොකද ආපහු තව ටිකකින් දුර වෙලා යනවා. මේ විදිහට මේ ෆැබ්‍රික් එකෙන් මේ තිරයෙන් දේවල් මතුවෙලා එනවා. ඒ මතුවෙලා එන දේවල් මේ තිරයටම නැවතත් තියවිලා යනවා. ඔන්න ඔය තියෙන විභවය තමයි නියම ශුන්්‍යතාවය. අන්න ඒ ස්වභාවය තමයි නියම ශුන්්‍යතාවය. මේ විදිහට සියල්ල ඇත කියන අදහසක් ගන්නෙත් නෑ. මේ විදිහට සියල්ල නැත කියන අදහසක් ගන්නෙත් නෑ. ඒ වෙනුවට හේතු කාරණා මතුව දේවල් මතුවෙලා එනවා. හේතු කාරණා දුරු වුණාම ඒවා දුරු වෙලා යනවා. ඔන්න ඔය කියන ෆැබ්‍රික් එක, එහෙම නැත්නම් ඔය කියන අපි කියන්නේ ස්ක්‍රීන් එක, මේක දක්නාසුලුව මේ තැනත්තා නැවත නැවත සිහිය පිහිටෝගෙන කටයුතු කරනවා. භාවනාවක කල් ගෙවනවා. ඔක තමයි කරන පුහුණුව. කාලෙත් එක්ක වෙන පරිවර්තන. මේ දේවල් ආවට මේව එන්නෝ යන්නෝ කියන අදහසින් මේ දේවල් එක්ක ඉන්නවා මේ තැනැත්තා. මේ අල්ල බදා ගැනීමක්වත් ප්‍රතික්ෂේප කිරීමක්වත් මේ තැනැත්ත තුළ නැහැ. ඔන්න විදිහේ ස්වභාවයක්, ඔන්න විදිහේ ශක්තියක් තමයි මේ පුද්ගලයා දියුණු කරන්නේ. එතකොට ඔන්න ඔය කියන විභවය, ඔන්න ඔය කියන පැවැත්ම පිළිබඳ යම්කිසි ඒ අදහස අද කාලේ ඔය ක්වොන්ටම් ෆිසික්ස් වලත් ඒගොල්ලෝ ඒ විදිහේම කතාවක් කියනවා. ඒගොල්ලෝ කියනවා ඔබේ අතේ යම්කිසි විදිහක දොඩම් ගෙඩියක් තියෙනවා නම් මේ දොඩම් ගෙඩියේ ආකාර දෙකක් තියෙනවා. මොකද්ද? මේක යම්කිසි විදිහක ශක්ති ප්‍රභවයක් විදිහටත් මේක තියෙනවා. මේක යම්කිසි විදිහක ද්‍රව්‍ය ප්‍රභවයක් විදිහටත් මේක තියෙනවා. එතකොට මේ අතේ තියෙන දොඩම් ගෙඩිය ද්‍රව්‍ය විදිහට ගත්තොත්, ද්‍රව්‍ය ප්‍රභවය විදිහට ගත්තොත් ඒකට අන්න ස්ථානයක් පනවන්න පුළුවන්, කාලයක් පනවන්න පුළුවන්. මේ වෙලාවේ ඔබේ අතේ මේ දේ පවතිනවා. කාලය දේශය පිළිබඳ කුණ්‍යක් ගහන්න පුළුවන්. මේක මේ දොඩමෙම තව විදිහක්, තව ප්‍රභවයක් තියෙනවා. මොකද්ද? අර විදිහේ ශක්ති ප්‍රභවයක්. ඒ ශක්ති ප්‍රභවය හැම මේ විශ්වය පුරාවට පැතිරිලා තියෙනවා. මෙතන තියෙනවා, මෙතන තමයි තියෙන්නේ කියලා පැනවිල්ලක් කරන්න බෑ, කරන්න බෑ. ඒ වෙනුවට ඒක හැම වෙලේම රඳා පවතින මොකක් මතද? අන්න අර මේ විදියට නිරීක්ෂණය කරන මනස මත. ඒ නිරීක්ෂණය කරන මනසට අනුව මේ ශක්ති ප්‍රභවය හැම වෙලේම වෙනස් වෙනවා. ඒ දේ යම්කිසි පරිවර්තනයකට, වෙනසකට ලක් වෙනවා. මෙන්න මේ විදිහ අදහසක් ඒගොල්ලෝ පරීක්ෂණාත්මකව ඔප්පු කළා, පෙන්නුම් කළා තියෙනවා. යම්කිසි විදිහක ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් කියලා ඔන්න ඔය විදිහේ පරීක්ෂණයකින් මේගොල්ලෝ කියනවා අන්න මේ විදිහ ආකාර දෙකක් පෙන්නුම් කරනවා මේ දොඩම. එතකොට මෙන්න මේ එක ආකාරයක් මේ විදිහට පනවලා නියමයක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් වුණාට අනිත් එක එහෙම අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ නැහැ. අන්න දෙවනි ස්වභාවය තනිකරම විභවයක් විතරයි. ඒ විභවය තුලින් දේවල් මතුවලා එන්නත් පුළුවන්. ඒ විභවයට දේවල් දියවිලා යන්නත් පුළුවන්. මෙන්න මේ ක්වොන්ටම් ෆීල්ඩ් එකක් තුල තමයි මේ අපි කල් ගෙවන්නේ කියලා මෙන්න මේ විදිහට සඳහන් කරනවා. ඒ ක්වොන්ටම් ෆීල්ඩ් එකේ හැම වෙලේම විභවයක් තියෙනවා. විභවයක් තියෙනවා. විභවයක් තියුණාට මොකද? ඒ විභවය හැම වෙලේම තිරණය වෙනවා නිරීක්ෂණය කරන්නාගේ මනස මත. නිරීක්ෂණය කරන්නාගේ මනස මත තමයි මේක තිරණය වෙන්නේ. එහෙම කියපු ගමන් මොකද වෙන්නේ? අන්න විද්‍යාව ලොප් වෙනවා. විද්‍යාව ලොප් වෙනවා. අර විදියට පැනවීමක්, ඉක්වේෂන් එකක් ඉදිරිපත් කරන්න බෑ. ඒ වෙනුවට මම බැලුවොත් එක විදියකට මේක පේනවා, වෙන කෙනෙක් බැලුවොත් තව විදියකට මේක පේනවා, වෙන රටක ඉන්න වෙන මිනිස්සෙක් බැලුවොත් තවත් විදියකට පේනවා. අමුතුම කතන්දරයක්. මේකටද මම මෙච්චර කාල මේ අවුරුදු 50ක් පුරාවට මේ හිසකේ සවුල් කරගත්තේ කියලා අයින්ස්ටයින් කියනවා. අයින්ස්ටයින්ගේ හිසකේ සවුල් වෙලා තියෙන පින්තූරේම තියෙන ඕනෝකට තමයි අවුල් වෙලා තියෙන්නේ. නොකර තමයි අවුල් වෙලා තියෙන්නේ. ඉතින් අවුරුදු 50ක් පුරාවට මේ කරපු වැඩේ මහා මෝඩකමක්, මේ ගත කරපු කාලය අපරාධේ කියන අදහසකින් තමයි ඒ තැනත්තට මැරිලා යන්නත් උනේ. මොකද අන්තිමට ගිහිල්ලා බැලුවාම බලන මිනිහාගේ හිත අනුව මේක වෙනස් වෙනවා නම් කොහොමද මේ ලෝකයක් පණවන්නේ? මෙච්චර මේ අභ්‍යවකාශ වස්තු තියෙන මේ ලෝකේ, මෙච්චර මේ ඉරහඳ තියෙන මේ ලෝකේ, බලන්නානුව මේ ලෝකේ වෙනස් වෙනවා කිව්වහම අන්න නියම ලෝකෙට ටික ටික ඇවිල්ලා තියෙනවා, ලං වෙලා තියෙනවා, බඩගාගෙන හරි විද්‍යාවත්. අන්න මොකද්ද මේ ලෝකේ? මේ මනස පෙරටු කරපු ලෝකයක් තමයි මේ තියෙන්නේ. එන්නේ ඒ බලන තැනත්තාගේ ඒ මනස අනුව මේ ලෝකේ වෙනස් වෙනවා, පරිවර්තනයකට, වෙනසකට ලක් වෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ අපිට මේ සියල්ල දැනගන්න කියන අදහස ඉදිරිපත් කරන්නේ ඒක නිසා. මෙන්න මේ නියම සියල්ල වෙන්නේ මේ තමුන්ගේ මනස පෙරටු කොට ඇති වෙන ලෝකේ තමයි. මේ සක්කාය කියලා හඳුන්වන මේ පංච උපාදානස්කන්ධය, එහෙම නැත්නම් මේ ආයතන හය විදිහට හඳුන්වන, එහෙම නැත්නම් මෙන්න මේ සිහියට අහුවෙන අපේ අපේ අනන්‍ය වූ ලෝකයක් තියෙනවා. ඒක මගේ ලෝකෙ නෙමෙයි, ඒක වෙන කෙනෙක්ගේ ලෝකෙ, පිටරැටියෙක්ගේ ලෝකෙ, තවත් විදියක වෙනස් විදියක ලෝකයක්. කාට කාටත් අනන්‍ය වූ ලෝකයක් ඇත. ඒක හැම වෙලෙම මනසු පෙරටු කොට තමයි ඇති වෙන්නේ. මනස පෙරටු කරන වෙන නිසාම දෙදෙනෙක්ගේ ලෝකෙ සමාන නැහැ. දෙදෙනෙක්ගේ ලෝකෙ එක වගේ කියලා කියන්න බෑ. අන්න මොකද වෙන්නේ, විද්‍යාවත් කොහෙන්දෝ ලොකු රවුමක් ගහලා ඇවිල්ලා තියෙනවා පොඩ්ඩක් යථාර්ථය දිහාවට. භාග්‍යතුන් වහන්සේ කෙලින්ම පටන් ගන්නෙම අන්න මනෝපුබ්බංගමා ධම්මා, මේ දේවල් මනස පෙරටු කොට තමයි, මනසම පෙරටු කර වෙන්නේ. එහෙම නැතුව බාහිර ලෝකේ දේවල් කියලා දෙයක් පණවන්න බෑ. අන්න මොකද වෙන්නේ, මෙන්න මේ ක්වොන්ටම් ෆීල්ඩ් කියන එකයි, මේ එම්ප්ටිනස් කියන එකයි හරි හරියට ගැලපෙන යම්කිසි අවස්ථාවක් මතුවලා එනවා. මෙන්න මේ ශුන්‍යතාවයේ කියන මේ අදහස ඉදිරිපත් කරනා වගේම අර පැත්තේ විද්‍යාවත් කරකීලා ඇවිල්ලා කියනවා මොකද්ද හෝ විභවයක් තියෙනවා. ඒ විභවය අන්න හැමදේම මතුවෙලා එන්නේත් මේ විභවයෙන්. දේවල් මතුවෙන්නේ මේ විභවයෙන්. ඒ වගේම දේවල් දිය වෙලා යන්නේත් මේ විභවයට. අන්න එහෙම විභවයක් තියෙනවා. අන්න ඒ විභවය ඔය කියන ශුන්‍යතාවය හා ගැළපිලා එනවා, අනුරූප වෙනවා. ඉතින් අපි ඔය කියන කතාව අපි හිතමු මේ විදිහට. අන්න ඊයේ රාත්‍රියේ මොකද්දෝ නපුරු හීනයක් දැක්කා. මතක හිටින හීනයක් දැක්කා කියමුකෝ. නපුරු වුණාම ටිකක් මතක හිටිනවනි. අනේ ඊයේ රාත්‍රියේ මොකද්දෝ නපුරු හීනයක් දැක්කා. මොකද්දෝ අමුතු හීනයක් දැක්කා. එතකොට අන්න මොකද වුනේ, යම් කිසි විදිහක මා අමුතු භයානක සත්වයෙක් මේ විදියට මගේ පිටිපස්සේ එළවගෙන එනවා. ඉතින් මමත් දුවනවා. දුවලා බේරෙන්න උත්සාහ ගන්නවා. බේරෙන්න උත්සාහ ගත්තට මොකද, අන්න යම් කිසි ආකාරයක මේ සත්වයා මාව ග්‍රහණය කරගන්නවා. මරාගෙන කන්න හදනකොටම ඔන්න දාඩිය දාගෙන ඇහැරෙනවා කියමුකෝ. හරි. ඒ ඇහැරුණාට පස්සේ අන්න ෂණිකව මේ තැනැත්තට විවේකයක්, සහනයක් මතෙලවන යන්තම් හීනයක්. අම්මෝ, ඔය හීනවල දිවෙන දේවල් ඇත්තට හැබෑවට එහෙම වුණා නම් මාර ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. සමහර වෙලාවට ඔන්න කාන්තාවක් එකම හිතුනේ ඇසිරිලා අන්න මතක් වෙන යකෝ පැවිද්දෙක් නේද? පැවිද්ද ගහලා ගියා, හිසෙන් හිස කඳෙන් වෙන් වුණා. ඉවරයි කියලා ඔන්න මතක් වෙනවා. මතක් කළා. දැන් ඉතින් මොකද කරන්නේ? දැන් ඉතින් සිවුරු දාගෙන ඉඳලා හරිනවා. දැන් ඉතින් සිවුරු දාගෙන ඉඳලා අපායෙලා යටම තට්ටුවට යන්න පුළුවන් කියලා මේ හිත දෙස් දෙනවා. මේ හිත කිසි විදියක වෙහෙසක් පීඩාවක් අරගන්නවා. ඕම ඕම අඬ අඬ වැළපි වැලි. දැන් ඉතින් ගෙදර යන විදියවත් බලන්න ඕනේ. හොඳ වෙලාවට අම්මා අර ඩෙනිමක් එහෙම විසි කරන්නේ නැතුව තියාගෙන ඉන්නේ තාම කියලා ඔන්න එක පාට බලනකොට මෙන්න හැරිලා යාන්තම් තාම හිස කෙස් මුඩු හිසක් තියෙනවා. තාම සිවුරු පෙරෝගෙන ඉන්නවා. තාම පැවිද්ද යාන්තම් හීනයක් කියලා මහා සැනසුම් සුසුමක් මතුවෙලා එනවනේ. අන්න ඔය සැනසුම් සුසුම හෙන වෙලාවේදී බලන්න අන්න අර කලින් අපිට මේ යථාර්ථය හරිම රියල් විදිහට දැනුණා. ආයි බොරුවක් නෙමේ මේ, හොඳටම මරාගෙන කන්න මේ ලෝගන එනවා. ඒ වෙහෙසෙන් අපි දුවනවා. මෙන්න මේ විදිහට මේ දේ අත්දකින ස්වභාවයක් අපේ ඒ සිහින විඥානය කියලා අපි නිකන් පනවමුකෝ දැනට වචනයක් යන්නේ සිහින විඥානය තුළ තියෙනවා. මේ විදිහට මගේ පිටිපස්සේ එළවගෙන එන ගෝරිල්ලෙක් ඒකෙන් බේරෙන්න දුවන මේ හැඟීම් දැනීම් වලින් වෙහෙසට පීඩාවට පත් වෙච්ච මේ තැනැත්තෙක් සහ ඒක අත්දකින පුද්ගලෙක් ඒක අත්දැකීමකුත් තියෙනවනි අත්දකින ස්වභාවයකුත් තියෙනවනි. අන්නේ විදිහේ ස්වභාවයක් මේ හීනයේ තුල පණවන්න පුළුවන්. එතකොට මේ හීනේ යම්කිසි විදියක මේ තැනැත්තට අදාළ වෙන්නේ අන්න ඒ අනින්දෙන් අවදි වෙනකම් විතරයි. අවදි වුණාට පස්සේ තවදුරටත් මේක රියල් නෙමෙයි. අවදි වුණාට පස්සේ තවදුරටත් යම්කිසි ආකාරයක මේක වටිනකමක් වැදගත්කමක් මේ තැනැත්තට පෙන්눔 කරන්නේ නැහැ. අර විදියට දුකක් වෙහෙසක් පීඩාවක් අරගන්න මේ දේ තවදුරටත් හේතු වෙන්නේ නැහැ. ඔන්න විදිහේ දෙයක් අපිට සාමාන්‍ය හීනයක් දකිද්දිත් දැක ගන්න පුළුවන්. කොහොමද මේ ස්වභාවය අන්න කොහොමද මේ අත්දැකීම වෙනස් වෙන්නේ කියලා. එතකොට ඔන්න ඔය කී හීන ස්වභාවයක් වගේ විභවයක් මෙන්න මේ අපි කියන්නේ මේ ශුන්‍යතාවය තුළ එහෙම නැත්නම් මේ පැවැත්ම තුළ තියෙනවා. අන්නේ පැවැත්ම මෙන්න මේ විදිහට හීනේක ආකාරයේ පැවැත්මක් තමයි තියෙන්නේ. මුකුත් නැතුවම නොයි. මුකුත් නැතුවම නෙමෙයි ඒ වෙනුවට මොනවදෝ එකක් තියෙනවා. හැබැයි ඒක තවදුරටත් අදාළ නැහැ මේ තැනත්තට. මේ නිින්දෙන් නැගිටගත්තට පස්සේ. අන්නේ අදාළ නැති බව අඳුනගන්න කියන එක තමයි භාග්‍යතුන් වහන්සේ අපි ඉදිරියෙන් තියෙන ආරාධනාව. මෙච්චර කාලයක් මේක මේ අදාළයි කියලා හිතා ඉඳියා. මෙච්චර කාලයක් මේ මගේ පිටිපස්සෙම අන්න මේ විදිහේ භයානක සත්‍යයක් එළෝගෙන එනවා මෙච්චර ලෝකෙ මිනිස්සු ඉඳද්දි. ඇයි යකෝ මාගේ පිටිපස්සෙම හඹාගෙන ඉන්නේ? මාවම හඹාගෙන ඉන්නේ ඇයි? මාවම කන්නේ ඉන්නේ ඇයි? දැන් මු කන්න එනවනේ කොහොම හරි එකින්ද දුවන්නත් ඕනේ කියලා ඔන්න දුවනවා. දුවනවා, පැටලෙනවා, වැටෙනවා, වෙහෙසක් පීඩාවක් හදා ගන්නවා. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය අත්දකින අන්න ස්වභාවයක් මේ තැනැත්තා තුළ තියෙනවා. තිබ්බට මොකද අන්න ඒකෙන් අවදි වුණාද තවදුරටත් එයාට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. තවදුරටත් එයාට ප්‍රශ්නයක් නෙමෙයි අන්න අර හීනෙන් අවදි වුණු නිසා. එතකොට අපි හිතුවොත් දැන් මේ අවදි වුණ ස්වභාවය තියෙනවනේ. ආ දැන් නම් ඔන්න මම ඉන්නවා. දැන් මම මේ බණ කියනවා. ආ දැන් මම මේ බණ අහනවා. මේ විදිහේ තැනැත්තෙක් මේ විදිහේ පැවැත්මක් මට තියෙනවා. මේක රියල්. පොඩ්ඩක් කොනිටන්න බලන්න. ආ කොනිටුවාම දැනෙනවනේ එන්න. පොඩ්ඩ අයින්න මට කියලා කියන්නේ ඉතින් උනුත් අයින අයින්න තියෙන හොඳම තැනට දැනෙනවනේ එන්න. මන්නේ මේ විදිහේ දැන ගැනීමක් ඒ විදිහේ පැවැත්මක් අපිට මේ අවදි වුණාම දනවනවා. අවදි වුණාම පෙන්නුම් කරනවා. නමුත් ඇත්තටම කෙනෙක් භාවනාවක යෙදෙනවද කෙනෙක් කාලයක් තිස්සේ මේ ප්‍රතිපදාව පුහුණු කරනවද ඒ තැනැත්තාට තේරෙනවා මේ අවදි වූ ස්වභාවය කියලා මං අඳුන්නන මේ ප්‍රകൃති ස්වභාවය කියලා මං අඳුන්නන ඒකත් හීනයක් වගේම තමයි. අර කර ඈදුටු සීනයක් නම් මේක නිකන් දවල් දුටු සීනයක් වගේ. මේ පරිවර්තනය තමයි භාවනාවක් තුලින් සිද්ධ වෙන්නේ. මේ දේවල් සිද්ධ වෙනවා. නමුත් තවදුරටත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මොකද අර මේ යථාර්ථය කියන එකත් හීනයක් වගේ ස්වභාවයක් තමයි මේ තුල තියෙන්නේ කියලා මේ තැනත් අඳුනගත්තා. හිතපු ගම එක එක අපිව කන්න බලාගෙන එළෝගෙන එනවා වගේ ගතියක් තියෙනවා. දුවන එකක් දුවනවා ඒ ෆුල් සිරාවටම තමයි දුවන්නේ. දිවට මොකද දන්නවා මේ දුව එළවන එකත් රඟපෑමක් නාට්‍යයක්. මේ දුවන එකත් රඟපෑමක් නාට්‍යයක්. මේ දෙක අතර තියෙන මේ වෙහෙස දැනෙන ගතියත් මේකත් රඟපෑමක් නාට්‍යයක්. මෙන්න මේ සිහිනයක වගේ ස්වභාවය මේ තැනත්තා දැන හඳුන ගන්නවා. අන්න අර රෑහීන එකට අවදි වුණාම දවල් ඒක නැති වෙලා යනවා වගේ මේ අවදි වූ ස්වභාවයත් හීනයක් නම් ඒ අවදි වූ ස්වභාවයටත් අවදි වෙන්න පුළුවන් නම් අන්න ඕක තමයි බුද්ධ කියන වචනෙන් දැන හඳුන ගන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ කියනවා මම මේ බිත්තර කට්ට කඩාගෙන ගියා. මම තමයි මේ අපේ කාලේ පළවෙනියටම අවදි වූ තැනත්තා. අන්න ඒ තැනත්ත දැක්කත් ප්‍රණීතයි. දැක්කත් හිතට සහනයක් විවේකයක් අඳුනනවා. මොකද හේතුව මෙන්න අවදි වුණු කෙනෙක් පළවෙනි වතාවට මේ ලෝකේ. ඉතින් අන්න අඳුරන පිරිස් අර විදිහට නිදිගත්ත පිරිස් ඇවිල්ලා ආන ඔබ වහන්සේ දැක්කාම හරි ප්‍රසන්න ගතියක් හිතට මතුවෙලා එනවා. පොඩක් කතා බහ කරත් හිතට සැනසීමක් දැනෙනවා. මේ වළඟවාඩි වෙලා ඉඳියත් ඇති. මොකද්ද මේ මේ හේතුව? ඇයි මෙහෙම මෙහෙම දෙයක් අපිට දැනෙන්නේ කියලා හන්න විමසනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, මම මේ අවදි වූ තැනැත්තෙක්, මේ නිදිගත් ලෝකෙක අනේ අවදි වූ පුද්ගලයෙක් විදියට මම දැන හඳුන ගන්න, මාව හඳුන ගන්න. බුද්ධ කියන අන්න වචනය ගැන හැර දක්වනවා, මේක තමයි මගේ ස්වභාවය, මේක තමයි මගේ ස්වභාවය. අන්න තවදුරටත් අර ප්‍රශ්නයක් නෙමෙයි මේදී. මොකයි ලෝගනාවත් කමන්නේ, කාපන් කනවා නම් කාපන් කියලා, බැරි නම් කැලි කපාගෙන කාපන්, බැදගෙන කාපන් කියලා ඉන්න තමයි තියෙන්නේ. අන්න ඒ විදිහේ ස්වභාවයක් මේ ජීවිතයේ, එහෙම නැත්නම් මේ යථාර්ථය තුළ තියෙනවා. නැන් ඒකම තමයි ලාවුට්සු ලස්සන කෝට් එකක් ඉදිරිපත් කරනවා. එයා කියනවා මොකද්ද, මේ මම හීනයක් දැක්කා. මොකද්ද මේ හීනේ මම දැක්කේ? මම සමනලෙක් වෙලා ඉන්නවා දැක්කා. දැන් අද කාලේ කට්ටියට ගොඩ දෙනෙට පේන හීනයක් තමයි සමනලෙක් වෙලා ඉන්නවා, හීනෙන් පේනවා. එනේ කෙසේ නමුත් ඔන්න ඔය සමනලෙක් වෙලා මේ ආකාශයේ එහාට මෙහාට බොහොම ලස්සන ආකාරයට, සැහැල්ලු ආකාරයට මම පියාඹගෙන පියාඹගෙන ගියා. මේ විදියට තටු ගහගෙන ගියා. එහෙම යනකොට මොකද වුනේ? අන්න එකපාරට මම අවදි වුණා. අවදි වුණා. මට තේරුණා, මම මේ සමනලේක්ව හීනෙන් දැක්ක මම. කලින් මම මේ විදියට සමනලේක් වෙලා තමයි ඉන්දිය, සමනලේක් වෙලා මේ විදියට තටුක ගහ මේ ආකාසේ මේ මල් අවට පියාසර කරන ස්වභාවයක් මගේ තුළ තිබුණා. දැන් හීනෙන් මෙයා කවුද? හීනෙන් මෙයා සමනලයා. ඇයි සමනලේක් වෙලා ඉන්නවා තමයි දැක්කේ. අන්න ඒ විදියට අවදි වුණාට පස්සේ මෙයා හිතනවා, කල්පනා කරනවා, මම හීනයක් දැක්කා. සමනලෙක් වෙලා ඉන්නවා. දැන් මම අවදි. දැන් මම කවුද? මනුස්සයෙක්. මනුස්සයෙක්. එතකොට මෙයා කල්පනා කරනවා. දැන් මම හිතනවා, කල්පනා කරනවා, මේ මේ මම මේ මනුස්සයෙක් වෙලා ඉන්නවා හීනෙන් දකින්න සමනලෙද්ද දන්නෙත් නැහැ. දැන් මේ අවදි වෙලා ඉන්න ස්වභාවය මෙයාට පේන්නේ මොකද්ද? මම මනුස්සයෙක් වෙලා ඉන්නවා. එතකොට මෙයා කල්පනා කරනවා, මම මේ සමනලෙක් හීනෙකද දන්නේ නැහැ ඉන්නේ. තර සමනලේ කීනෙන් දකිනවා අන්න එයා මිනිස්සෙක් වෙලා කල් ගෙවනවා. ඔන්න ඒ විදිහේ අමුතු විදිහේ හීනයක් තමයි මේ කතන්දරේ. අන්න ඒ හීනයක් බව දැන හඳුන ගන්න කියන ආරාධනාව විතරයි තියෙන්නේ. ඒක දැන හඳුන ගන්න නැති තාක්කල් දැන් මේ කතා කරාට හෙටත් ප්‍රශ්නයක් ආවම අර විදිහටම සැලෙනවනේ. කොච්චර මේක හීනයක් වගේ කියලා කිව්වත් හෙටත් ප්‍රශ්නයක් ආවම අර විදිහටම සැලෙනවා. සැලෙනවා. එහෙනම් මොකද්ද මේ කියන කතන්දරේ? නැවත නැවත මෙන්න මේ සියල්ල විදියට භාග්‍යතුන් වහන්සේ හඳුන්වන ඒ සක්කාය කියලා හඳුන්වන ඒ දේ හොඳට පිරිසිදු දැනගන්න අදහසින් භාවනාවක් වඩන්න. භාවනාවක් වඩනකොට වඩනකොට මේ හිත තුළ යම්කිසි විදියක පරිවර්තනයක්, අර පොරව ගෙවෙනවා වගේ පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඒ පරිවර්තනය තුළින් සමයි මේ දේයින් වෙහෙසක් නොගන්න ස්වභාවයක්, මේ දේ හැබෑවටම හීනයක් වගේ, අර විදියට මනුස්සයෙක්ව හීනෙන් දකින සමනලෙක් වගේ මේ කතන්දරේ කියලා තේරෙන්නේ. එහෙම නැත්නම් මේ හිතේ විදිය පරිවර්තනයකට ලක් වෙන්නේ අන්න අර භාවනාවක්, ප්‍රතිපදාවක් තුලින්. මේ දේ කාලයක් තිස්සේ පුහුණු කරනකොට පුහුණු කරනකොට අන්න යම්කිසි ආකාරයක මේ දේවල් නම් තියෙනවා තමයි. එක එක කට්ටිය නොයෙකුත් අදහස් ඉදිරිපත් කරනවා තමයි. බරුවක් කියාගෙන එනවා තමයි. ආවට මොකද? අනේ එච්චර සැලෙන දෙයක් නැහැ. අපි ගාච්චර දඟලන දෙයක් නැහැ. මේ මටම ගුවා මටම බැන්නම් බලන්නකෝ මේ මිනිස්සු කියලා එහෙම දඟලන දෙයක් නැහැ. ඒ වෙනුවට බයිනවා නම් තමයි. මොනවද වචන කියනවා නම් තමයි. මටමද දන්නේ නැහැ කියලා ඔහේ ඉන්නවා. ඔහේ ඉන්නවා. අනේ ඒ පරිවර්තනය, ඒ හිතේ අර නොගන්නා ස්වභාවය අමුතු විවේකයක් පහසුවක් දනවනවා. මේක නිකන් හරියට නිකන් අර නිකන් මේ ඇක්සිඩන්ට් එකක් අර කලින් වෙන්න කලින් දැනගෙන බලාගෙන ඉන්නා වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. මේ ඇක්සිඩන්ට් එක වෙනදී වෙන බව දැනගෙන බලාගෙන ඉන්නවා. මොකද අර නොයලුණු හිත, නොගන්නා හිත අර පැත්තෙන් එනවා මෙන්න මේ විදිහේ ස්වභාවයක කෙනෙක්. අනිත් පැත්තෙන් එනවා තවත් විදිහක ස්වභාවයක කෙනෙක්. දැන් ෂුවර් එකට මේ දෙන්නා මැදදී හැප්පෙනවා නම් තමයි. හැප්පෙනවා නම් සත්‍යයි. අන්න තුන්වෙනි ඇහැකින් මේක දිහා බලාගෙන ඉන්න ඔන්න අර වෙනවා අර පැත්තෙන්. මෙන්න මු වෙනවා මේ පැත්තෙන්. ඔන්න හැප්පුණා. ඇක්සිඩන්ට් එක වෙන්න කලින්ම දැනගෙන ඉන්දියා. මේම ඇක්සිඩන්ට් එකක් වෙන බව. අන්න ඒ අර්ථෙන් බලාගෙන ඉන්න පුළුවන් නම් ඒ හිත අර විදියට විවේක හිතක් අර විදියට නොගන්නා හිතක් නැත්තම් අපි අරගෙන ඉවරයි අම්මෝ මෙයානේ මේ පැත්තෙන් එන්නේ අම්මෝ අර යන්නේ අර පැත්තෙන් එන්නේ මේ දෙන්නා මේකට හැප්පුණොත් අපරාධේ කිය ඔන්න මැද්දට පැනලා මොන මොනවාදෝ කරන්න යනවා අර ග්‍රහණය කරනවා අර දේ නෑ මේ තැනැත්තා භාවනාවක් තුළින් මේ විදිහට මේ හිත පරිවර්තනයකට වෙනසකට ලක් වෙලා මේ හිත එහෙම ග්‍රහණයක් ගැනීමක් සිද්ධ කරන්නේ නෑ මේ දේ අත්දකිනවා නමුත් අර විදියට රාත්‍රියේ දැකපු හීනයක් වගේ හරිම ජොලියක් තියෙනවා අප්පා ඒ විදියට නොගෙන බලාගෙන ඉන්න පුළුවන් නම් මේ විදියට ග්‍රහණය නොකර බලාගෙන ඉන්න පුළුවන් නම් මිනිස්සු ඇවිල්ලා නොයෙකුත් දේවල් කියනවා සමහර විට හිත රිදෙන වචන කියනවා සමහරු ප්‍රශංසා කරනවා ඉතින් මොකද කරන්නේ මොකද කරන්නේ ප්‍රශංසා කරාම සතුටු වෙන්නත් අර ඉදිරි ඉත්‍රි දෙන වචන කිව්වහම දුක් ගන්නත් මේ ගියොත් ඕක කවදාවත් අහවරණ එකක් නෙමෙයි නමුත් ඔන්න අර විදියේ පරිවර්තනයකට වෙනසකට ලකුණු හිත හැම වෙලේම මේ එනේන දේවල් මත පදනම් වෙලා අර විදියට වෙහෙසක් හදනව වෙනුවට ඒ දේවල් අතරේ යාත්‍රා කරන ස්වභාවයක් තමයි මතුවලා එන්නේ කෙනෙක් ඇවිල්ලා තමුන්ගේ අඩුපාඩුවක් දෝෂයක් කිව්වොත් ආ ඇත්ත තමයි නේද ඒකත් හැබැයි තමයි කියලා ඔන්න ඉන්න තව වෙලාවක ඇවිල්ලා ඔන්න ಗುಣ වර්ණනා කරන ඔබ වහන්සේ තමයි පොර ඔබ වහන්සේ තමයි මේ විදියට මේ දෙක් සිද්ධ කරේ ඔබ වහන්සේගේ නම මේ කෙරවලකින් කොහෙන් හරි දාලා තියන්න ඕනි කියලා ඔන්න ඔය විදියට අරගෙන එනවා ඊයවත් කියන්න ඕනේ ආ ඇත්ත තමයි නේ ඒකත් ඇත්ත තමයි බැලුවා ඔන්න ඔය විදියේ ස්වභාවයක් ටිකෙන් ටික මේ හිත තුල මතුවලා එනවා ඔය විදිය ඇටිටියුඩ් එකක් මේ හිත තුල මතුවලා එනවා ඉතින් කෙනෙක් ඇවිල්ලා දෝෂයක් කිව්වට එච්චරම ගණන් ගන්න දෙයක් නැහැ. ගණන් ගන්න දෙයක් නැහැ. අර විදියට ප්‍රශංසාවක් කරාටත් ඔච්චර නටන දෙයක් නැහැ. ඒ වෙනුවට නැවත නැවත මෙන්න මේ එනේන දේ අතර යම් කිසි දියක ගමනක් එනේන දේ අතර යම් කිසි දියක අර රුවල් ලොරුවක් යනවා වගේ යාත්‍රා කිරීමක් තියෙනවා. යාත්‍රා කිරීමක් තියෙන අර මෝටර් බෝට් වගේ කඩාගෙන කපාගෙන යනවා නෙමෙයි. ඒ වෙනුවට යාත්‍රා කිරීමක්. කෙනෙක් හිතන එෆිෂන්සිය නම් හරිම අඩුයි කියලා. ඔය අද කාලේ ලෝකෙට සාපේක්ෂව නම් එෆිෂන්සිය අඩු වෙන්න පුළුවන්. අද කාලේ ලෝකෙ කියන්නේ මොකද්ද? දුවපල්ලා, ගනිල්ලා, ළඟා කර ගනිල්ලා, අන්තිමට බෙහෙත් ගනිල්ලා කියලාත් කියනවා. ඩිප්‍රෙෂන් වලට. එහෙමනේ මේ ලෝකෙ කියන්නේ ඒකට සාපේක්ෂව නම් අර විදිහේ එෆිෂන්සිය අඩු වෙන්න පුළුවන්. නමුත් අන්න යම් කිසි ආකාරයක තමුන්ගේ වැඩ කටයුතු අඩු වෙහෙසකින් අඩු ඝර්ෂණයකින් කරගෙන යන්න පුළුවන්. දැන් මේ මහ පොළවේ මේ ගුරුත්වයට දවන ඉන්ධන දවන්න ඕනේ නැහැනේ අභ්‍යවකාශයට ගියාම. පොඩ්ඩක් හරි ඉදිරියනවා සමහර විට අවුරුදු ගාණක් දුවන ඉන්ධන. ඔය ජේම්ස් වෙබ් යවන්න ගිහිල්ලා අවුරුදු 5ක ඉන්ධන යවලා තියෙන්නේ පොඩ්ඩක් ඉතුරු වෙලා අවුරුදු 10කද 15කද ඉන්ධන තියෙනවා දැන්. මොකද අභ්‍යවකාශේ. අර විදිහට ලොකු ඉන්ධන දැවීමක් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් එන්නේ විදිහේ ස්වභාවයක් මෙතනත තුලමත් වෙලා එනවා. අර මොකක් කෙනෙක් ඇහවත් මොන දෝෂي කිව්වත් අදාළ නැහැ. ආ ඒකත් ඇත්ත තමයි කියලා. එතනින් එහාට යාත්‍රා කිරීමක්. පහුගිය දවසක කෙනෙක් ඇවිල්ලා කියනවා මොකද්ද? ආ ස්වාමීන් වහන්සේ මේ 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 කුටි මිදුලේ මතු ගන්න නැතයි. මේ කුටි මිදුලේ මතු ගන්න අතු ගන්න නැද්ද ඔබ වහන්සේ? ඔය එකනේ බලන්නකෝ වැඩේ නේද අතු ගා ගන්න බැරි වුණානේ පොඩ්ඩක් එන්නකෝ වෙලාවක විවේක වෙලාවක පොඩ්ඩක් ආ ස්වාමීන් වහන්සේ මං එන්නම් කියලා ගියා ඊට පස්සේ පවුවදා ඔන්න එනවා අතු ගාම් කියලා ආ ඉතින් අතු ගෑවා එක්කෙනෙක් එකතු වෙලා අතු ගන්නවට ඉතින් දෙන්නෙක් එකතු වෙලා අතු ගන්න එක ලේසියිනේ ලේසියිනේ හරි පහසුයි වැඩේ අන්න ඒ විදිහට නා උඹ කොහොමද එහෙම මට කියන්නේ මේ කුටි අතු ගන්න නැහැ කියලා උඹේ වැඩක් බලාගෙන උඹ ඉඳන් කියන්නේ කියොත් අමාරුයි ඒකනේ ඔය සාමාන්‍ය මනසේ ඇටිටියුඩ් එක ඒ වෙනුවට කියන ඇත්ත තමයි අප්ප අතු ගාලා නැහැ නේ බලන්නකො මිදුලම ඇඩි වෙලා අර සමහර කට්ටියට මිදුලේ අතු ගාන්න නැතුව හිත සමාධියවත් වෙන්නේ නැහැ මට නම් ඒ විදිහේ ප්‍රශ්නයක් නැහැ කෝකටත් ඉතින් වෙන්නකො වෙලාවක අපි අතු ගාලා දාමු කිව්වහම අනේ අර මනුස්සයත් කල්පනා කරනවා මම ගිහිල්ලා මේ ඔළුව නවාගත්ත දෙයක් මෙයා කියන එකක් මං ගිහිල්ලා ඔළුව නවාගත්ත දැන් ඉතින් පලයන්කො ගිහිල්ලා අතු ගාපන්කො ආ මේ සතිය විතරනේ ලබන සතියේ අතු ගාමු ඈ හැමදාම මේ දවස් අතු ගාමු ඈ කියලා අන්න එහෙම පනවල තියා ගන්න ඕනේ. හරි ලේසි එතකොට. නැත්නම් අර අතු ගාන එක ගැන කමෙන්ට් එක දාපු එක්කෙනායි අතු ගාන එකයි ඔක්කොම ගැටණේනේ. අනේ දෙන්නෙක් අතු ගා එකතු වුණාම ඊයේ විනාඩි තියෙන් වගේ මුළු කුටියම අතු ගාලා පිරිසිදු කරලා ආවර කරගත්තා. ආව එකත් වටිනවා ගොඩක් පිං. අන්න ඉතින් එන්නේ විදිහේ ස්වභාවයක්, එන්නේ විදිහේ ශක්තියක් ටික ටික අපිට ඇති කරගන්න පුළුවන්. එකම දේ මොකද්ද? මේ සියල්ල, මේ සබ්බ කියන එක පිරිසිද විනිවිද දකිනවා. දැකගත්තහම මේ තැනතර තේරෙනවා මෙන්න මේ විදිහේ ස්වභාවයක් තමයි මේ තුළ තියෙන්නේ. ඒක දැඩි ලෙස ගන්න අවශ්‍ය නැහැ. නොදැනීමම තමයි, නොදැකීමම තමයි මෙච්චර තිබුණ අවුල, මෙච්චර කාලයක් මේ දීපු වදේ. දැන් ඔන්න දැනීම දැකීම තුළින් තේරෙනවා මෙන්න මේ සියල්ල දැන හඳුනගත්තා, නියරදිව පිරිසිඳ දැනගත්තා. ඒක නිසාම අර විදි විවේකයක්, සැහැල්ලුවක් විතරක් අන්තිමට ඉතුරු වෙනවා. අනේ විවේකයක් සැහැල්ලුවක් අපි අපේ ජීවිතවලත් ලංකර ගැනීම සඳහා අද දවසේ මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් සතිපතා පවත්වාගෙන ලැබුණු මේ ධර්ම දේශනා මාලාව වෙනුවෙන් අද දින පහදා දුන්නා වූ මනස පෙරදරි කරගෙන පවතින සියල්ල හඳුනාගෙන ප්‍රතිපදා වඩන් ලබා දුන් කමඨාන වෙනුවෙනුත් ඔබ වහන්සේට ගෞරවණීය කෘතඥතාවයේ දෙපා නැමති පින්දීමෙන් පුද කරමු. සාදු සාදු සාදු
සාදු සාදු. එහෙනම් අපි ආවර කරමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ, වන්දනා කරන්න අවසරයි. ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු.
සාදු සාදු. මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බං.
සාදු සාදු. ඕකාස කමාමි බන්තේ
සුඛී හොන්තු.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
අතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු. අභිවාදන සීලස නිච්ඡං වන්දා පජායිනෝ චතරෝ ධම්මා වදන්ති ආයවනෝ සුඛං බලං අයරෝග්‍ය සම්පති සංඝ සම්පති මේ වචතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිංචතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුන් වන්දිතුන් වරං සාරිපුත්තාදිතේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධපුත්තන් නමාමහං. සාදු සාදු සාදු.
සොපත්තේවා සොපත්තේවා. හැම දෙනාටම තෙරුවන් සරණ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.